නිදහස් 12 වසරේ 10 මාසේ දෙවෙනිදා භාවනා වැඩසටහන. මනස සංසුන් කරගන්න, නිසල කරගන්න, වර්තමානයේ පමණක් නොවේ අනාගතයේද සුරක්ෂිත කරගන්න තියෙන එකම ඖෂධය තමයි සද්ධර්මය. ඒ වගේම විදර්ශනා භාවනාව. දුකටපත් වෙන්න නෙමෙයි, දුකෙන් නිදහස් වෙන්න. ජීවිතේ නිතැතින්ම ලැබෙන දුක, ඒ දුක ලැබෙන දේවල් වලට කියනවා කෙලෙස් කියලා. ලෝභ, ద్వේෂ, මෝහ, රාග, මදමාන, ඊර්ෂ්‍යා ආදී කොට ඇති කෙලෙස් අප්‍රමාණ මිනිස්සුන්ගේ ජීවිතවල දුක ඇති කරනවා. ඒවා හිතක තියෙන රෝග වගේ. ලෝභ, ద్వේෂ, මෝහ කියලා කියන්නේ හිතේ තියෙන රෝග. කයට හොරි ගඩු හැදෙනවා වගේ, හිතට හොරි ගඩු හැටියට හැදෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. මනුෂ්‍යාව අසරණ කරනවා, පීඩාවට පත් කරනවා. ඒවයින් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය, ප්‍රතිපදාව තමයි තුරුණුවන් සරණ ගිහිල්ලා ඒ තුරුණුවන්ෙන් අපිට ලැබුණු දායාදය මධ්‍යම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරගන්න එක, දියුණු කරගන්න එක. ඒ මධ්‍යම ප්‍රතිපදාව නිවැරදිව හඳුනා ගන්න ඕන, සංඥාගත වෙන්න ඕන. එහෙම වුණොත් පමණක් සද්ධර්මය දකින්න පුළුවන්. ඉන්ද්‍රියන් වලින් දකින ක්‍රමයකුත් තියෙනවා, ඉන්ද්‍රියන් වලින් තොරව දකින ක්‍රමයකුත් තියෙනවා. උපාදානස්කන්ධයට සාපේක්ෂිතව දකින දැකීමකුත් තියෙනවා, උපාදානස්කන්ධයෙන් තොරව දකින දැකීමකුත් තියෙනවා. ඉන්ද්‍රියන් වලින් තියෙන දැක්ම මොකද්ද කියලා විමසුන් ඇසින් බැලුවොත් පින්නතුන්ට ඒක දැනෙනවා. ඉන්ද්‍රියන් පහෙන් දකින්න පුළුවන් සීමාව. ඒ සීමාවට කියනවා ලෝකයයි කියලා. ඉන්ද්‍රියන් පහෙන්ම දකින්න බැරි සීමාවට කියනවා ලෝකෝත්තරයි කියලා. උපාදානස්කන්ධයෙන් බලන්න පුළුවන් හැම එකක්ම වේදනා සහිතයි. උපාදානස්කන්ධයෙන් තොරව බලන්න හැකියාව ලැබුණාම වේදනා රහිතයි, වේදනා නැත. එනිසා යම් කිසි කෙනෙකුට හැකියාව ලැබෙනවා නම් උපාදානස්කන්ධයෙන් හා ඉන්ද්‍රියන් පහෙන් නිදහස් ලෝකයේ අත්දකින්න, අත්විඳින්න, ඒ තමයි මේ ලොව දුර්ලභව ලබන්නට තියෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය, උත්තරීතර දර්ශනය, දුර්ලභව වචනෙන් කියානිම කරන්නට බැරි තරම් ශ්‍රේෂ්ඨත්වයක් ජීවිතයට ඇති කරවන සත්‍යය. ලෝකෝත්තර දර්ශනය පහළ වුණොත් තමයි සම්‍යක් ඇස, සම්‍යක් ඥානය, සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී කොට ඇති සියලුම ධර්ම වැඩෙන්නේ. සම්මා කියලා කියන්නේ ඉතාම යහපත් වූ කියන අර්ථයෙන්. ඉතාම යහපත් වූ අර්ථය කියලා කියන්නේ පිවිතුරු, පැහැදිලි, නිකලල්, සත්‍යවාදී, ස්වභාවය තමන්ට පේන්න පටන් ගන්නවා. ඉන් මෙහා හැම කෙනෙක්ම බලන්නේ, ලෝකේ දිහා බලන්නේ දෘෂ්ටිවලින් හා සංකල්පවලින්. ආගමික, ජාතික, වාර්ගික, මව්පියෝ කියලා දුන්නු විදියට, ගුරුවරයෝ කියලා දුන්නු විදියට, සමාජය කියලා දුන්නු විදියට දෘෂ්ටිගත වෙලා, පටිගත වෙලා, ඒ පටිගත වුණු ස්වરૂපයට තමයි, ආකාරයට තමයි ලෝකෙ දිහා බලන්නේ. එහෙම බලනකොට ඊට අනුරූපීව තියෙන දේවල් වලට කැමති වෙන අතර, ඊට අනුරූපීව නොවන දේවල් එක්ක ගැටෙන අතර ලෝභ, ද්වේෂ, මෝහ පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරමින් මේ පරම්පරාවල් ගලාගෙන යන්නේ. තේ පරම්පරාවක යම් කිසි කෙනෙක් ලෝභ, ද්වේෂ, මෝහ ඉක්මවා ලෝකෝත්තර සම්පත්තිය අත්දකිනවා නම් ඒ තනත්තා තමයි, ඒ තනත්තිය තමයි ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මයෝ පරම්පරාවකට දායාද කරන කෙනෙක් නොවෙන්නේ. අපි අය හිතනවා අලෝභ, අද්වේෂය, අමෝහය කියලා කියන්නේ සිතුවිල්ල, එහෙමත් නැත්නම් අරමුණක්, එහෙමත් නැත්නම් තවත් හැඟීමක්, ආකල්පයක්, දෘෂ්ටියක් කියලා. කියන්නේ ලෝභය දුරු වෙනවත් එක්කම ඊළඟට අලෝභය පහළ වෙනවා. අලෝභය කියලා කියන්නේ පරිත්‍යාගශීලී චේතනයි කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. ඒ අලෝභය නෙමෙයි, ඒ දාන චේතන, පුණ්‍ය චේතන. අලෝභය කියන්නේ වෙන එකකට. අදෝසේ කියපු ගමන් අපි හිතනවා අනිත් පැත්තෙන් මෛත්‍රිය, කරුණාවයි කියලා. මෛත්‍රී කරුණාව ඉතාම හොඳයි, ඇති කරගන්න ඕන, වඩන්න ඕන. නමුත් අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රිය කරුණාවට එහෙමනම් නෙමෙයි. අමෝහය කියලා කිව්වහම අපි හිතනවා මෙන්න මේ 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 ප්‍රතිපදාවල් දසා කුසල් වලින් තොරව කුසල් සිද්ධ කරගෙන කර්මය, කර්මඵලය විශ්වාස කරගෙන ජීවත් වීම කියලා. ඒක හොඳ විශ්වාසයක්, ඒක හොඳ දර්ශනයක්. නමුත් අමෝහය කියලා කියන්නේ සැක නැති, විචිකිච්ඡාවක් නැති අවස්ථාවකට. අලෝභය කියලා කියන්නේ ලෝභ නැති කියන වචනේ. අද්වේෂය කියලා කියන්නේ ද්වේෂ නැති, අමෝහය කියන්නේ අවුල් නැති, ගැටලු නැහැ. ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ, පටලැවිල්ලකුත් නැහැ. එහෙමත් නැත්නම් අපි කියමු ගැටෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. ලෝභය කියන්නේ ඇලීම, ද්වේෂය කියන්නේ ගැටීම, මෝහය කියන්නේ මුලාව, පටලැවිල්ල. එහෙමනම් ලෝභ වශයෙන් රැඳෙන්නේ නැහැ, ද්වේෂ රසයෙන් රැඳෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඒ තත්ත්වයට තමන්ගේ මනස පිවිසුණාට පස්සේ එයාට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉන්ද්‍රියන් තුල තියෙන ආහාර අනුභව කරන්නේ නැතුව ඒවයින් නිදහස් වෙන්න. ඉන්ද්‍රිය ආහාර කරගෙන, මනෝ සංචේතන ආහාර කරගෙන තමයි සත්‍යය ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒවට දාපු දේවල් නැවත නැවත රස විඳිනවා කියන එකනේ ඔය ආහාර කරගන්නවා කියන්නේ. ආහාරයක් කරගන්නේ අපිත් ඔය සීත කරන්නේ දාගෙන කේක දේවල් රස විඳිනවනේ. ඒ වගේම තමයි මනස ඇතුළට ඉන්ද්‍රියන් හයෙන්ම මිනිසුන් යම් යම් දේවල් ඔබවා ගන්නවා. ඔබවාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා රස විඳිනවා. යම් කිසි දවසක සීතකරණේ වුණත් තීලා ඒක නිකන් නරක් වුණොත් එහෙම මොකද කරන්නේ? විසි කරනවා. ඒ වගේ මිනිසුනුත් මිනිසුන්ගේ මනස තුළට දාගෙන තියෙන දේවල්, අලුත්ව තියෙන දේවල්, හොඳට තියෙන දේවල්, ප්‍රසන්නව තියෙන දේවල් රස විඳිනවා. නරක් වුණොත් විසි කරනවා. ඒකට කියන්නේ ගැටෙනවා. මා හැමදාම මතක් කරනවා මේ ලෞකික ජීවිතයේ ජීවත් වෙන මනුෂ්‍යයා හරියටම කූඩුවකට දාපු ගිරවෙක් හා සමානයි කියලා. මනුෂ්‍යයන්ට නිදහසක් නැහැ. ඒ මනුෂ්‍යය හිතුවට නිදහසක් තියෙනවයි කියලා නිදහසක් නැහැ. ලෞකික මනසක් මොන පැත්තට හැරුණත් ඒ මනසේ දුක කියන එක දුරු කරගන්න ලේසි නැහැ. ගිරව කොයි පැත්තට පියාඹගෙන ගියත් කම්බි දැල් අහුවෙනවා, එයාට එළියට යන්න බෑ. ඒ වගේම ලෞකික මනසේ ඉන්න මනුෂ්‍යයා කොයි පැත්තට පියාඹගෙන ගියත් මමත්වය හසු වෙනවා. මමත්වයේ නැමැති දැල්වලින් කූඩුව සෑදිලා තියෙන්නේ. ඒ මමත්වයෙන් වට කරලා තියෙන ඉන්ද්‍රියන් හයත් එක්ක එයාට ඉගිල්ලලා යන්න බෑ, නිදහස් වෙන්න බෑ. එතකොට ඉන්ද්‍රියන් වලම හැපි හැපි, ඉන්ද්‍රියන් වලම පටලැවිලැවි, ඉන්ද්‍රියන්ම භුක්ති විඳෙමින්, ඉන්ද්‍රියන්ම ආහාරය කරගනිමින්, ඉන්ද්‍රියන් තුළම ජීවත් වන බැවින් මා ඔවුන්ට කියනවා කුහුඩුවේ සිටින ගිරවෙකු වැනි කියලා. විශිෂ්ට ඥානයකින්, විශිෂ්ට ගුණයකින්, විශිෂ්ට කුසල බලයකින්, කල්යාණ මිත්‍ර ඇසුරින්, සද්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරයෙන්, ධර්මයේ මත මනස තැබීමට දරන ධම්මානුධම්ම ප්‍රතිපත්ති. අපි ගොඩක් අය දන්නේ මේ කයින් ඇති කරගන්න ප්‍රතිපත්ති විතරයි. නමුත් දුෂ්ටමීය වශයෙන් ඇති කරගන්න ප්‍රතිපත්ති, සංකල්පමය වශයෙන් ඇති කරගන්න ප්‍රතිපත්ති, ඒ ප්‍රතිපත්ති ගණයටම තමයි අදාළ වෙන්නේ. ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන හතරෙන් ලෝකෝත්තර ප්‍රඥාව අවදි වෙනවා. මන්ත්‍රයක් නෙමෙයි කියව කියව ඉන්න විශිෂ්ට ඥානයකින් මේ මහ පොළොව මත ඉපදුණු මිනිස්සේ ඊටාම සියුම්ව හඳුනා ගන්නා වූ යථාර්ථය. ගිහි ජීවිතය කියලා කියන්නේ ඒක හැම පැත්තකින්ම දැල්වෙන ගිනි ගොඩක් හැටියට බුදු පියාණන් වහන්සේලා පෙන්වුවා. එතකොට හිස බාලා සිවුරු පොරෝගෙන මහාන වෙනවා. එතකොට පැවිදිද? නෑ, ඒත් පැවිදි වෙන්නේ. පැවිදි වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියට ඇතුල් වෙන්න ඕන. කියන්නේ පරමාර්ථ බුද්ධ පුත්‍රයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ හාමුදුරු ජීවත් වෙන්නේ ගිහි ජීවිතේ. සම්මුතියෙන් පැවිදි ජීවිතේ ජීවත් වුණා හිතෙන් කොහෙද ජීවත් වෙන්නේ? හිතෙන් ගිහි ජීවිතේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ගිනි ගන්නව නම් ලෝභ ද්වේෂ මෝහ වලින් තැවෙනව නම් ඒතන තියෙන ගිනි ගන්න ජීවිතේ, ගිහි ජීවිතේ තියෙන. අධ්‍යාත්මිකෝ යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඒ පෙළහර, ඒ අලෝභ ද්වේෂ අමෝහ ප්‍රතිපදාව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සත්‍යං අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාභූත ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට වදාරා ජීවත් වෙනවා නම් ඒ කෙනා ඇඳුමින් ගිහි වුණත් හදවතින් පැවිද්දෙක් වෙනවා, දර්ශනයෙන් පැවිද්දෙක් වෙනවා. ඇත්තන්න සැබෑ පැවිදි භූමිය ලබා ගැනීම තමයි මේ දේශනාවන් වල පරමාර්ථය. කියන්නේ සැනසිල්ල, දුක් අඩු සැනසිල්ල තියෙන තැන. දුක අඩු සැනසිල්ල තියෙන තැන. ස්වභාවයට ඉඩ දීලා මනස හදාගන්න පුළුවන් තැනක්. ඉන්ද්‍රයන් පහට සසරට ඇද තබන බලය බිඳින තැනක්. දැන් මේ මහ පොළොවේ කොච්චර උඩට පැන්නත් ආයි ඇවිල්ලා මහ පොළොවට වැටෙනවා. අඩි 3000ක් ගියත් ආයි ඇවිල්ලා මහ පොළොවට වැටෙනවා. ඒ මොකද මේ මහ පොළොවට තියෙන ආකර්ෂණය නිසා. නමුත් මේ මහ පොළොවට තියෙන ආකර්ෂණයේ සීමාවක් තියෙනවද නැද්ද? සීමාවක් තියෙනවා. යමෙක් ඒ සීමාව ඉක්මවලා යනවා, ඊට පස්සේ මහ පොළොවට තියෙන අද ගැනීම නැති වෙලා යනවා. ඒ වගේම මේ ඉන්ද්‍රියන්ට ඇදගන්න සීමාවක් තියෙනවා. ඒ සීමාව තමන්ගේ නුවණින්ම තමන් ඉක්මවා ගියොත් එයා ඉන්ද්‍රියන් වලින් තොර වූ සීමාවකට, එහෙම නැත්නම් ඉන්ද්‍රියන්ට ආකර්ෂණය නොවන සීමාවකට පත් වෙනවා. අන්න ඒකට තමයි පින්වත්නි ඉන්ද්‍රිය විෂය ඉක්මා ගියා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලබා ගත්තා කියලා කියන්නේ ඒකයි. මේ මොහොතේ තෝනම් බලන්න තමන් මේ ඉන්ද්‍රියන් වලින් ගත්ත එක එක අරමුණු හපමින් රස බලමින් ඉන්නවා. හිතේ ස්වභාවය පංච නීවරණ තමයි තියෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්ෂච්ච විචිකිච්ඡා පංච නීවරණ රස විඳිනවා. ඕ නීවරණ හැටියට බාධාවල් හැටියට දකින්නේ ඥානවන්තයෝ. නැත්තම් අනිත් අය මොනවද දකින්නේ? ඔය කාමච්ඡන්දේ සුබ දෙයක්, වටිනා දෙයක්, ලොකු රසයක් දෙන දෙයක් හැටියට. ව්‍යාපාදය මගේ ජේෂ්ඨත්වයේ විශිෂ්ටත්වයේ ලොකුකම පෙන්වන දෙයක් කියලා හිතනවා. උද්දච්ච භාවය මම ලොකු කෙනෙක්, මම ප්‍රධාන කෙනෙක්, හැම කෙනෙක්ම වචනයෙන් හරි මොහොකින් හරි යටපත් කරගන්න ඕනේ. අසත්‍යයක් නම් යටපත් කරගෙන ගියාට කමක් නැහැ. සත්‍යයක් යටපත් කළොත් මොකද වෙන්නේ? ඔහු ඥානවන්තයෙක් වෙනවද? ඥානවන්තයෙක් වෙන්නේ. එනිසා ඕනෑම දෙයක් උද්දච්ච කමින් යටපත් කරන මනුෂ්‍යයෝ අපිට හමු වුණාම අපි ඒ මිනිස්සු දකින්නේ මොන විදිහටද? මෝඩයෝ හැටියට. නොසන්සුන්කම, කුකුච්ච කියන ධර්මය, විචිකිච්ඡාව, මොනවා කළත් කොයි විදියට ජීවත් වුණත් තියෙන හැමදෙස්සෙම ප්‍රත්‍යක්ෂ නොවූ යථාර්ථවාදී නොවූ දෙයක්ම නිසා, කිව් විදියට ඇසූ විදියට ක්‍රියාත්මක වෙන මනස නිසා හැමදෙස්සෙම තියෙන්නේ සැකයක මිශ්‍රව විශ්වාසයක්. හැම දෙයකම පුතඥයාට තියෙන සැක මිශ්‍ර විශ්වාසයක්. ආගම ධර්මය, දෙයියෝ ගැන, කර්මඵල විපාක ගැන, පුනර්භවය ගැන, හෙට ගැන, අද ගැන, අද හවස ගැන, ඊළඟ තප්පරය ගැන පවා තියෙන්නේ සැකයෙන් යුතු විශ්වාසයක්. විශ්වාසකුත් තියෙනවා. මේ වැඩේ කරන්න ඕන, මේ වැඩේ කරන්න ඕන කියලා. ඒ වුණාට සැක මිශ්‍ර ශ්වාසයයි තියෙන. සැක නැති තරක් නැහැ. බුදුරජාණන් වහන්සේට විශාල ගෞරවයක් තියෙන, ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒකත් ප්‍රත්‍යක්ෂ නොවුණු නිසා ධර්ම කරුණු ගැන, ඒව ගැන සැක සහිත විශ්වාසයක් තියෙන. ඒකට මම උදාහරණයක් පෙන්වනවා. දැන් හැමෝම බුදුරජාණන් වහන්සේ පුදුනේ ඉන්දියාවේ කීකියා දිගට විශ්වාස කරගෙන හිටියනේ. එකපාරටම සාවින් වහන්සේ කෙනෙක් කිව්වා ලංකාවේ තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ කියලා. එතකොට මේ විශ්වාසයට ගිය පිරිසක් නැද්ද? හිටියා. එහෙමනම් ඊට කලින් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනයි කියන විශ්වාසය සැක මිශ්‍ර විශ්වාසයක් නෙමේද තිබිලා තියෙන්නේ? සැක මිශ්‍රයි. ඊළඟට ලංකාවේ ගියාම ලංකාවේ කියන එක විශ්වාස කළා. ඊට පස්සේ ඒක ආයි එහෙම නෙමෙයි කියලා හාමුදුරු ටික ඔක්කොම ටික එකතු වෙලා දේශනාවල් කළා. කරනකොට ඒ අදහස වෙනස් කරගෙන ආයි ඉන්දියාවේ කියලා හිතුවේ නැද්ද? හිතපු කට්ටිය ඉන්නවා. එතකොට ඔහු කරපු ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනේ කියන කරන විශ්වාසයත් සැක සහිත විශ්වාසයක් නෙමේද? සැක සහිත විශ්වාසය. හැම දෙයක්ම සැක සහිතවයි තියෙන්නේ. ස්ථීර පදනමක නැහැ, ස්ථීර සත්‍යයක නැහැ. නමුත් ඒ සැක තියෙන විශ්වාසය වුණත් පරම විශ්වාසයක් හැටියට එක පාරට අඥාන ජනයා තදින් ඒක ගන්නවා. සිතවිලි තදින් ගන්නවා. ඒක එක හරි මේ දුර්වලකමක්. පහදෙන කොටත් තදින් පහදෙනෝ, අපහදෙන කොටත් තදින්ම අපහදෙනෝ. එහෙම බෑ. ප්‍රඥාවන්තෙක් කියලා කියන්නේ කරුණුකාරණා සොයා ගනිමින් විද්‍යානුකූලව ජීවිතය හා ලෝකයේ දිහා බලමින් ක්‍රියා කරන කෙනෙක් වෙන්න ඕනේ. එනිසා පුදුන් බුද්ධලේක් ළඟ තියෙන හැම දෙයක්ම ඒ උදාහරණේ වගේම සැක සහිත විශ්වාසයක් තියෙන කොටින්ම කියතොත් තමන්ගේ බිරිඳ ගැන සැක සහිත විශ්වාසයක් නේද තියෙන්නේ? සැක සහිත විශ්වාසයක් තියෙන තමන්ගේ මහත්ය ගැන විශ්වාසයි, මහත්ය විශ්වාසයි, සැක සහිත විශ්වාසයක් තියෙන මුළු මහත් ජීවිතය ගැනම බැලුවාම තමන්ගේ ජීවිතේම තමන් ගනිමු. තමන්ගේ ජීවිතය ගැන තමන්ට තියෙන සැක සහිත විශ්වාසයක් නෙවෙයි. සැක සහිත විශ්වාසයක් තියෙන්නේ අපි දන්නේ නැහැ ලෙඩ දුකක් හැදේද, මැරේද, කොච්චර කල් ජීවත් වේද, ඔය මුකුත් දන්නේ නැහැ. ඉතින් සැක සහිත විශ්වාසයක් තියෙන්නේ. ඇයි මේ හැම දෙයක්ම උපදින්නේ? අවිද්‍යාව හේතු කරන කොට කරන රැස් කරගත්ත සංස්කාර සමූහයක් තියෙනවා. අවිද්‍යාපච්චය සංකාර වෙලා තියෙනවා. අවිද්‍යාව මුල් වෙලා හේතු කරන කොටගෙන රැස් කරගත්ත මහ කන්දක් තියෙනවා, මහ ගොඩක් තියෙනවා, උපාදාන ස්කන්ධයක් තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාර එකතු කරගන්න දේවල්නේ. අවිද්‍යාව කියන්නේ ලොකුම මලකඩයක්, ලොකුම ඝන අන්ධකාරයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ අන්ධකාරය රැස් කරගන්න දේවල් මොනවද කියලා හරියට දන්නේ නැහැ. දන්නේ නැහැ. උදේ පාන්දරෙන් එළුවෙක් විකුණන්න තිබ්බ මිනිස්සෙකුට ඒ මිනිස්සේ රාත්‍රී ගිහිල්ලා ඉවර වෙලා උදේ පාන්දර එළුව දෙන්න ගන්න බැරි වෙයි කියලා උදේ පාන්දරින්ම ගිහිල්ලා ඉවරලා එළිය වැටෙන්නත් කලින් එළුව දෙන්නේ බඳලා ආවා කණුවේ. උදේ ගිහිල්ලා දවල් වෙලා ගිහිල්ලා එළුව දෙන්න ලිහලා එන්න බලනකොට ඒක මිනිස්සේ කර එකෙක් එළුවෙක් අනිත් එක ඒ එළුව කන්නා අපු කොටියා. දැන් කොටියකුත් ගස් බැඳලා ඇවිල්ලා එළුවත් ගස් බැඳලා ඇවිල්ලා මේ මිනිස්සයා කරවලේ ගිහිල්ලා. ඒ කියන්නේ කරවල වුණාම පේන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ වගේ ජීවිතේ මිනිස්සුන්ගේ අඳුරක් තියෙනවා. ඒ අඳුරක් තියෙනව නේද කියලා බැලුවාම ඔය ඇත්තන්ට තේරේ ආගමික, වාර්ගික, ජාතික විශ්වාසයන් වලට අනුව මිනිස්සුන්ගේ තියෙන මහා උද්වේගකර භාවයේ දිහා බැලුවාම හරි පුදුමයි. අපේ මිනිස්සු මේ උපන්නා වූ වැඳගත් ජීවිතේ නාස්ති කරන බෝලෙකුයි බැට්ටෙකුයි නිසා. එක පැත්තක් බෝලයක් තියෙනවා, එක්කෙනෙක් ගෙනල්ලා දානවා, ඒකට ගහනවා. පොළු කෑලි හයක් අරබටෙන් වැව කරනවා, ඒකේ හැපුණොත් අවුට් කියනවා. නූලක් ගහගෙන එකකින් එහා පැත්තට ගියාම හයක් හම්බ වෙනවායි කියනවා. හූ කියනවා, කෑ ගහනවා, උඩපයින්නෝ. හතර බුදුජානහසෝයි ක්‍රිකට් දෙක දිහායි ඒකට උද්‍යෝ ඒකට ඔල්වර සම් දෙන ඒ තියෙන පිරිසයි දිහා බැලුවොත් එහෙම මොනෝ හිතනවා ඇන්ද? තනි කර පිස්සන් කොටුවක් නේද කියලා. හෑ තනි කර මේක පිස්සන් කොටුවක් නේද? ඇත්තටම මුන්ට මෙයාර ඔක්කොටම පිස්සු නිසා ඉතින් අර මුකුත් හිතන්නේ නැහැ. හැබැයි මේ පිස්සු සමාජයේ කවුරු හරි ටිකක් ගැඹුරු පරමාර්ථ වෙනස් වචනයක් කිව්වොත් එහෙම කවුද පිස්සා වෙන්නේ ඊළඟට? ඊළඟට එයා තමයි පිස්සන් වෙන්නේ. කොවුලගේ හඬ ඉතාම රසවත් මිහිරි. හැබැයි කාක්කගොඩේ කොහෝ කියන්න බෑ. එහෙම වුණොත් කැතම හඬ වෙන්නේ කවුලගේ හඬ. ඒ කියන්නේ කබුටු ටික එකතු වෙලා කොටනවා. ඒ වගේ අර පිස්සන් මුළු මහත් ලෝකෙම පිස්සන් ගොඩුවක් වෙච්ච නිසා මේ පිස්සුව දිනවනම් කෙනෙකුට තමයි පිස්සොත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අද කාලේ හරි පිස්සුව ටිකක් අඩු කරගත්තොත් නැති වුණොත් එක්ක ඔයගොල්ලොන්ට වනගත වෙන්න වෙනව, නැත්තම් නිහතමානීව පැත්තකට වෙලා කාමරයක කුටියක තනි වෙලා පාඩුවේ ඉන්න වෙනව. මේක තේරෙන පිරිසකට හිමිසරේ කියලා දෙන්න සිද්ධ වෙනවා. මං කියන්නේ ඕ බලන්න එපා කියලා නෙමෙයි, බලන්න. ඒකේ සම්මුතියක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිතත් කොහොම කොහොම හරි ගෙවෙන්නත් එපැයි, ගෙවලා දාන්නත් එපැයි, නේද? මොනවා හරි විදිහකින් උපන්නා වූ ජීවිතේ ගෙවෙන්නත් ඕන. නමුත් ඒවත් සමගාමීව ජීවිත අවබෝධය ඇති කරගන්න. ජීවිත අවබෝධයේ යනුවෙන් ජනප්‍රියව අපි හඳුනාගෙන තියෙන දේ වැරදි. ජීවිතේ යථාර්ථය කියලා බෞද්ධයෙක්ගෙන් අහුවොත් ඔවුන් කියන්නේ, ස්වාමීනි, ජීවිතේ යථාර්ථය කියන්නේ දුක. එහෙමද නැද්ද? එහෙම තමයි කියන්නේ. මේ පින්නතුන් නැති වුණාට ජීවිතේ යථාර්ථය කියන්නේ නිවන කියලා කියන්නේ නැහැ. ඇත්තනම බුදුහාමුදුරුව ජීවිතයේ යථාර්ථයේ දුක කියලාද පෙන්ලා තියෙන්නේ නිවන කියලාද? නිවන. ජීවිතයේ යථාර්ථයේම තිබිලා තියෙන්නේ නිවන, මාර්ගඵල, සත්‍ය. නමුත් අපේ අය ජීවිතයේ යථාර්ථය කියලා කියන්නේ මොකද්ද? දුක. ජීවිතයේ යථාර්ථය නෙමේ දුක. ජීවිතයේ මුලාවයි දුක. ජීවිතයේ අවිද්‍යාවයි දුක. විද්‍යාව පහල කරගත්තොත්, සත්‍ය පහල කරගත්තොත් ඒක දුක් නැති වෙන ප්‍රතිපදාවක් වෙනවා, දුකෙන් නිදහස් වෙනවා. දුක තියෙන්නේ වැරද්දක් තියෙන තැන, කෙලෙස් තියෙන තැන. නිකෙලෙස් තැන, වැරදි නැති තැන දුක තියෙන්න පුළුවන්ද? නෑ. ගඳ ගහන්නේ අපිරිසුදු තැනයි, සුවඳ හමන්නේ පිරිසුදු තැනයි. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරලා බලන්න ඕන, සමස්ත ලෝකයා, සමාජය දැන ඉගෙනගෙන තියෙන විදිය අපි ජීවිතය හා ලෝකය තේරුම් කරගන්න උවමනා කරන ක්‍රමයක් තේරුම් කරගන්නවා. දැන් ගොඩාක් දෙනෙක් තමන්ගේ ළඟ තියෙන දෘෂ්ටිය වෙනස් කරන්න කැමති නෑ. දෘෂ්ටියට වෙන බාහිර දෙයක් කිව්වොත් එහෙම ඒක වැරදි, ඒක වැරදි. මගේ දෘෂ්ටියට සාපේක්ෂිත දෙයක් කියන්න ඕන. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ තර්කයට ගැළපුණාට බාර ගන්න එපා. ඒ කියන්නේ තමන්ගේ මතයට ගැළපුණයි කියලා ඒක සත්‍යක් වෙන්නේ නෑ. තමන්ගේ මතයට ගැළපුණයි කියලා සත්‍යයක් වෙන්නේ. ලෝකේ ඉන්නවා මනස වසාගත්තු පුජ්‍යලයෝ. ඒගොල්ලෝ වෙනස් කරන්න බෑ. ආගමිකයෝ, ජාතිකයෝ, වාර්ගිකයෝ ඉන්නෝ කීයකටවත් වෙනස් කරන්න බෑ. කවදාවත් දැකලා නැති, අහලා නැති, ලැබිලා නැති තද විශ්වාස. විශ්වාසවලට මේ මිනිස්සු ඒ ආගම දහමින් තදින් තල්ලු කරලා තියෙනවා. ඔබ විශ්වාස කරන්න, විශ්වාසයේ බඳින්න එපා. විශ්වාස කළේ නැත්තොත් ඔබට මෙහෙම නෑ, ස්වර්ගෙ නෑ, සුගති නෑ කී කියා තදින් ඒ මිනිස්සු විශ්වාස මත අඳුරු කරලා තියෙනවා. ඒ බොරුව තදින් ඔබලා තියෙනවා. තමන්ගේ සංවිධානය, තමන්ගේ සංගමය ඉහළට පවත්ව ගන්න. නමුත් නුවණැති මිනිසුන් ඔය කිසිම සමාගමකින්, සංස්ථාවකින්, ආගමකින් කියන කාරණේ නෙමෙයි, මේ ලෝවට බිහිවන හැම සත්වයෙක්ම එක වගේ පොදුයි. යුගවලදී කාලවලදී එක එක ආගම් එනවා යනවා වෙනස් වෙනවා. එහෙව් එකේ මට වමනා කරන්නේ සත්‍යයි කියලා ඉදිරිපත් වෙනවා. මට වමනා කරන්නේ ආගමක් නෙමෙයි, මට ඕන සත්‍යයි. සත්‍යයි මගේ ආගම. එහෙම කියපු ජීවමාන මිනිස්සෙක් හිටියා මේ මෑත කාලී යුගයේ පහුගිය සීවාසේ. ඒ තමයි ඒබ්‍රහම් ලින්කන් මහත්තයා. දුම ලස්සන ජීවිතය කිව්වා, මගේ ආගම සත්‍යයි. කොහෙන් ගියාද මන් දන්නේ මේ දර්ශනය. බුදුරජාණන් වහන්සේගේ වචන ටික කොහෙන් හරි ඉගෙනගෙන මොන යම් ආකාරයකින් හරි තමන්ගේ ආගම සත්‍ය වෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ මගේ දේශනාවලත් මගේ ආගම පොත් නෙමේ, මගේ ආගම සත්‍යයි. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආගම. ඒ චතුරාර්ය සත්‍යනේ, සත්‍ය. ඒක බුදුහාමුදුරුවන්ගේ මතයක්ද? නෑ, සත්‍යනේ. ඒ නිසා සත්‍ය ආගම නම් ඒ ආගම කාගේද? බුදුරජාණන් වහන්සේගේ ආගම. සත්‍ය පොතක ලියලා තියන්න පුළුවන්ද? පොතක ලියලා තියන්න බෑ. කවියකට පදයකට ගොඩනගන්න බෑ. සත්‍ය ජීවමාන වෙන්න ඕන මිනිසාගේ ජන විඥානේ මොලේ. පොත අජීවීනේ, පොත සක්‍රිය නෑ. එතකොට සක්‍රිය නැති තැනක විද්‍යාව තියෙන්න බෑ. සක්‍රිය තැනක තමයි විඥානයක තමයි විද්‍යාව තියෙන්නේ. සත්‍ය පිහිටවන්න පුළුවන්. පදවැල්වල සත්‍ය නැත. එතකොට පදවැල කිනුත් අපි සත්‍ය කියාපාන්නට උත්සාහ කරනවා. ඈතින් ඉඳන් ශ්‍රවණය කරන වචනයක් පින්නතුන්ලාට සජීවී වැහෙන වචනයක තියෙන ප්‍රබල ශක්තිය, ප්‍රබල ගුණය නැහැ. පොතක් කියවද්දි ලැබෙන ගුණය. එනිසා අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න, මෙතෙක් වෙලා ඒ කියපු ධර්ම කරුණු වල ඇති ධර්ම හරය නිහඬව සංසුම බලන්න මානසිකාරයේදී. හොඳයි, සාදු සාදු වාචිකව යමෙක් ඇසුව නිවන තියෙන්නේ කොහෙද කියලා නිවන අවබෝධ කරගන්න කෙසේද කියලා වචනයට සීමා වෙලා එයට පිළිතුරු ලබා දීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව නිවන තිබෙන තැනක්වත් නිවන අවබෝධ කරගන්න ක්‍රමයක්වත් නැති නිසා. නිවන තියෙන කිසිම තැනක් නැහැ. නිවන අවබෝධ කරගන්න කිසිම ක්‍රමයක් නැහැ. එහෙමනම් කිසිම තැනක නැති නිවනක්, කිසිම ක්‍රමයකින් අවබෝධ කරගන්න ක්‍රමයක් නැති නිවනක් ගැන දේශනා කිරීම ප්‍රාතිහාරයක්. විශිෂ්ටම ලෝකයේදී ප්‍රාතිහාරය, පුදුමය, මහා පුදුමය. ඒකයි ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා ප්‍රාතිහාරය කියලා අගය කළේ. ඒකයි මහා පුදුමය. ඒ වගේම යමෙක් ඒක අවබෝධ කරගන්නවා නම් මව්පියන්ගෙන් අයෙන් නිදහස් වෙන, සසර තිබෙන කර්ම ක්ලේශ ධර්මවල බලය අඩු කරවන, සසරයේ දුගතිගාමීව ගමන් කරන්නට තිබුණු අවස්ථාව නැතිකොට සුගතිහිලා රඳවන, ඒකාන්ත වශයෙන්ම සුගතියටම නිවනටම පක්ෂපාතී වූ කෙනෙක් බවට පත් වෙනවා. සත්‍ය අවබෝධ කරගෙන අදිෂ්ඨානය මත ඕනෑ නම් කෙනෙකුට සසරේ සිතන පාරමිතාවක් පුරන්න පුළුවන්. බැරි කමක් නැහැ. පාරමිතාවක් පුරන්න පුළුවන්. ඥානේ පිඩු මහසිටානතුමත් බුදු බහව පතන කෙනෙක්. බුදු බව පතන කෙනෙක්. ඒකනේ මහ අසිරිමත්ම දහනය පූජා කරපු බුද්ධ ඉතිහාසයේ ඉන්න එකම පාසක තැන. මුළු ජීවිතේම ශාසනය වෙනුවෙන් මම හිතන්නේ ඉන්දියාවේ එදා කාලේ හිටපු මම හිතන්නේ ලොකුම පෝසත් මිනිස්සයා වෙන්න ඕනේ. හැමදාම 500කට 1000කට දාන දෙනවා කියුවහම කරන්න පුළුවන් ද පොඩි මිනිස්සෙකුට? අපිට අවුරුද්දකටවත් එයා ජීවිත කාලෙවත් දෙන්න පුළුවන් දෙක සැරයකට 500කට දාන. ඒ වගේ විශාල වැඩපිළිවෙළවල් කළේ එකක් ධනේ තිබීම, අනිත් එක සද්ධාව තුළුණුවන් කෙරෙහි පැහැදීම, යථා අවබෝධය තිබීම. සූක්ෂම ධර්මයක් ගවේෂණය කරන නුවණින් සංයමයකින් යුතුව ඉවසීමෙන් යුතුව ධර්මයේ දිහා බලන්න ඕන. දුෂ්ට මනසකින් බලලා කවදාවත් කිසිම කෙනෙකුට කවමදාකවත් සත්‍ය අවබෝධ කරගන්නට බෑ. ඉතුරු වෙන්නේ කෑ ගෝසා පමණයි. සත්‍යano අසත්‍යෙන් තොර දෙයක්. සත්‍යano අන්තවාදයෙන් තොර වූ දෙයක්. සත්‍යano කලපෝලහාල වලින් තොර වූ දෙයක්. සත්‍ය යනු ඇලීම ගැටීමෙන් තොර වූ දෙයක්. සත්‍ය යනු අවේදීත නිර්හංකාර ගුණයක්. ඒ නිසා සත්‍යවාදී කෙනෙකුට ගැටලු ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ධර්මයට නිගා කළත්, අපහාස කළත්, පිළිගත්තත් නැතත් සාර ගැටීමක් කැලීමක් නැහැ. කෙනෙක් පුජ්‍යලේක හැදීර පාලනය කරන මනසක් නැහැ. මේ ලෝකයේ ස්ත්‍රියක් හැටියට බලපු දැක්ම අයින් වෙනවා. පුරුෂයෙක් හැටියට බලපු දැක්ම අයින් වෙනවා. වෙනත් කෙනෙක් හැටියට හරි තමන් කෙනෙක් පුජ්‍යලේක් කියන දෙවියෙක්, බ්‍රහ්මයෙක්, යක්ෂයෙක්, භූතයෙක්, පෙරේතයෙක් හැටියට හරි ලෝකයේ දිහා බලපු දැක්මක් තියෙනවා නම් ඒ පුජ්‍යල දැක්ම නැති වෙලා යනවා. එයා එනවා සත්‍යයේ දැක්මට. සත්‍යයේ දැක්ම බලන්නේ අතීත මතකයෙන් නොවේ, අතීත මතකයෙන් ඈත් වෙලා. වර්තමාන සිද්ධීන් ගලපා නෙමේ, අනාගත සිද්ධීන් ගලපා නෙමේ සත්‍යවාදී දැක්ම ක්‍රියාත්මක වෙන්නේ. පුතඥ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අතීතවාදී සිතුවිලි ගලපලා. අනාගතවාදී සිතුවිලි ගලපලා. වර්තමාන සිද්ධයි ගලපලා. ඒ ධර්මයේ ගුණ අසිරිමත් විදියට වටහා ගත්තේ, ළඟා කරගත්තේ මුලින්ම වෙන කිසිම සාස්වරයක් නෙමේ. ඒ මිහිත්තලේ මේ යුගයේ පහළ වුණු ක්‍රමයක සාස්වරුන් වහන්සේ ලෞතුරා ගෞතම බුදුරජාණන් වහන්සේම පමණයි. ඒ පහළවීම නොවෙන්නට අද මේ සත්‍ය මා විඳින්නෙත් නෑ, මගේ ගුරුවරු විඳින්නෙත් නෑ, ඔබ විඳින්නෙත් නෑ. සත්‍ය කාට හරි විරුද්ධයිද? කාටවත් විරුද්ධ නෑ. සත්‍ය කාට හරි පක්ෂපාතීද? කාටවත් පක්ෂපාතී නෑ. සත්‍ය එහෙමනම් හැමෝටම එකඟයිද? කිසිම කෙනෙකුට එකඟක් නැහැ. සත්‍ය තිබෙන්නේ අන්න එතනයි. සත්‍ය තිබෙන්නේ අන්න එතනයි. කිසිම ආගමක් හරි කියන්නෙත් නැහැ, වැරදි කියන්නෙත් නැහැ. ඒකට හේතුව ඒගොල්ලෝ හරි කිව්වොත් හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා සතුටක් ඇති වෙනවා. ඒක හිතේ වේදනාවක්. නරකයි කියලා කිව්වොත් ගැටීමේ චේතනාවක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. ඒක දෝෂය වින්දනය කිරීමක්. ගැටීම දුක්ඛ වේදනාව වින්දනය කිරීමක් බවට පත් වෙනවා. හොඳයි කියලා කිව්වත් ඒ මනුස්සයාගේ මමත්වේ නිදහස් කරන්න බෑ. ඒ මනුස්සයාට ඒ මනුස්සයා දරන දේ නරකයි කියලා කිව්වත් එයාගේ මමත්වේ නිදහස් කරන්න බෑ. එහෙමනම් එයාට අපේ චිත්ත විසුද්ධියක් ඇති වෙන්න, දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙන්න කරුණු කියලා දෙන්න ඕන. දැන් ඔය ඇත්තොන්ට තරහ ගැස්සුවොත් එතකොට මම ඔය ඇත්තුන්ගේ හිත් තුළ නිර්වාණ බීජය තැම්පත් කළ කෙනෙක් නෙමෙයි, තරහ තැම්පත් කළ කෙනෙක්. ඔය ඇත්තන්ට ලෝභය ඇති කළා, ආසාව ඇති කළා. එහෙම වුණොත් ආගමක හරි දෙවියෙක් කෙරෙහි හරි පුජ්‍යලයෙක් කෙරෙහි හරි ඔයැත්තු බන්ධල තිබ්බා, ආසාවක් ඇති කළා. ධනේ මුල් වෙලා හරි එහෙම නැත්නම් නිරෝගී කම මුල් කරගෙන හරි හිතේ සමාධිය මුල් කරගෙන හරි මොක හරි බැඳලා තියෙනවා. එතකොට ඒක මොන ගණේටද වැදින්නේ? ලෝභයට. ලෝභ ගණේක තැම්පත් කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිවත් පුජ්‍යලයෝ බඳවා ගන්නේ නැතුව නිතරම ඔබගේ ස්වාධීනත්වයෙන් ඔබගේ දෙපයින් ස්වශක්තියෙන් තමන්ට තමන් පිළිසරණ කරගෙන තමන් හැමදාම ශ්‍රාවකයෙක් වෙන ගුණේ නෙමෙයි ඉක්මනින්ම ආචාර්යවරයෙක් වෙන ගුණය පහළ කරගන්න මඟ පෙන්වනවා. සත්‍ය අවබෝධ කරගන්නකොට අවබෝධ කරගත්තට පස්සේ අපේ වුණත් ශ්‍රාවකයෙක් නොවි ඒගොල්ලන්ට පුළුවන් ආචාර්යවරයෙක් වෙන්න. ඒ කියන්නේ ඒ ශක්තිය උදා වෙනවා. මේ සුදුසුකම උදා වෙනවා. ඒ වගේ අපේ පින්නතුන් ධර්මයේ මතක තියාගන්න, ධර්මය සම්බන්ධ කර කර බලන්න, අවශ්‍ය කරන්නේ අවබෝධ වෙනතුරු. අවබෝධ වෙන කාරණා මේ දේශනාවන් වල කියන කරුණු වලට ගැළපෙනවද කියලා බලන්න පුළුවන්. තමන්ගේ මනස පිහිටා ඇති තැනයි ස්වාමින් වහන්සේ කියන ධර්මයයි එක තැනද තියෙන්නේ දෙතනක ස්ථාන දෙකද තියෙන්නේ කියලා බලන්න. තමන්ගේ මනස තියෙන තැනයි ස්වාමින් වහන්සේ ධර්මයෙන් දේශනා කරන තැනයි ස්ථානයයි එක තැනට පැමිණුණොත් තමයි ධර්ම ජීවිනෝ ධම්ම ජීවිනෝ බවට පත් වුණා වෙන්නේ. ධර්මයෙන් පෙන්වන තැන තමන්ගේ ජීවිතේ බවට පත් වෙන්න ඕන. මතකය නෙමෙයි, ධර්මයේ මතකය තබා ගන්න. මතකය තබා ගන්න. ඒ තබා ගැනීම ජීවිතය කර ගැනීම උදෙසා තබා ගන්න. එහෙම නැතුව තබා ගන්න එපාර උගත් කමට වගේ. දැන් බලන්න පින්නතුන්ට මේ කරුණු කාරණා මේ ලෝකෝත්තර ධර්මයට පිවිසෙනකොට සමහර අය කියන දේ තමයි ඒ බණ අපිට තේරෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා හැම තිස්සෙම තේරෙන කතාවක්. තෝරන කතාවක්, තේරෙන කතාවක් බලාපොරොත්තු වෙනවා. තේරෙනවා කියන්නේ මොකද්ද? විඳිනවා කියන එකනේ. අට වින්දනයක් ඇති වෙනවා, සුඛ වින්දනයක්. තේරෙනවා කියන්නේ උපාදානය වෙනවා කියන එකටනේ. තේරෙනවා කියලා කියන්නේ සංඥා වෙන එකටනේ. තේරෙනවා නම් නාම රූප දෙකක් තියෙන්න ඕනේ. තේරෙනවා නම් සලායතන පාවිච්චි කරන්න ඕනනේ. තේරෙනවා නම් පස්ස සිදුවෙන්න ඕනනේ. තේරෙනවා කියන්නේ වේදනාවට. එතකොට වේදනාවක් නැති අවේදීතයි නිවන් ගුණය. අවේදීතයි ඒ වේදනාවක් නැහැ. ඒ නිසා අර සුපුරුදු වේදනාවල්ම හොය හොයා යන මනසකට මේ ධර්මයේ කිව්වා මෙයා හිතනවා අර වෙනේව වගේ අපිට නිකන් රළුවට ගොරෝසුවට ගැඹුරුවට අහු වෙන්නේ නැහැ නේ මේක. ඒ නිසා කියනවා මොකද කියන්නේ? අනේ තේරෙන්නේ නැහැ නේ. තේරුම් අරගෙන වැඩි මිනිස්සු මොනවද තේරුම් ගන්නෙ? ලෝභ ద్వේෂ මෝහ තේරුම් ගන්නෙ. තේරුම් ගන්නවා කියලා ඊට වඩා දෙයක් ජීවිතේ තේරුම් ගන්නවද? නෑ. තේරුම් ගන්නේ ලෝභ වශයෙන් යම් යම් දේවල් තැම්පත් කරගන්නවා. ඕ ලෝභෝ නිධානං කම්මානං සමුදයයි. ලෝභයෙන් නිදන් කරගන්නවා. ඒව සමුදය කරන්න. අලෝභෝ නිධානං කම්මානං සමුදයයි. අලෝභේනුත් ඇලීමේනුත් තැම්පත් කරගන්නවා. ඒවත් නිදහස් කරන්න. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. දෝෂයෙන් නිදන් කරගන්න ඒවත් දුරු කරන්න. අදෝසෝ නිදානං කම්මානං සමුදයාය. අද්වේෂයෙන්ුත් යමක් තැම්පත් කරගන්නව නම් ඒකනුත් නිදහස් වෙන්න. මෝහෝ නිදානං කම්මානං සමුදයාය. මෝහයෙන්ුත් යම් යම් දේවල් තැම්පත් කරගන්නවා. අමෝහෝ නිදානං කම්මානං සමුදයාය. අමෝහේනුත් යම් යම් දේවල් තැම්පත් කරගන්න ඒවයිනු නිදහස් කර. කම්ම නිරෝධාය සංවත්තති. කර්මයෙන් නිදහස් වෙන්න. කර්මයෙන් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනේ හරි අසිරිමත් විදියට එක් එක් තැන්වලදී එක් එක් කේට ලබා දෙන නිර්වචන මත එහි තියෙන අර්ථ විවරණය වෙනස් වෙනවා. ඒ කොයි විදියට ඒ අර්ථ විවරණය ලබා දුන්නත් නිර්වාණ රසය කියන එක කුළු ගන්වන්න මතු කරන්න බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරන එක බුදුවරයෙකුට රහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාවකයෙකුට අයිති දෙයක් ඒක. බුදුරජාන් වහන්සේගේ ඉන්දිනක් විමසන ස්වාමීනි එක එක වෙලාවට එක එක විදියට නිර්වචන දෙනවා මේ රහතන් වහන්සේලාට. ඒ වගේම ලෝකයේ මිනිස්සුත් එක එක දේවල් වලට එක එක සිද්ධීන් වලට එක එක නිර්වචන දෙනවා. ඉතින් අපි මේක හරියම නිර්වචනය මොකන්ද කියලා තේරුම් ගන්න කොහොමද? කවුරු කියන එකද අපි ඇත්තයි කියලා බාරගන්නේ? එතකොට පින්වතුන් මතක තියාගන්නත් එක්ක තේරුම් ගන්නත් එක්ක කියන්නේ නිවැරදිම නිර්වචනය තමයි මොකද්ද? යමෙක් ලෝභය නැති වෙන්න අර්ථ දක්වනවනම්, ද්වේෂය නැති වෙන්න අර්ථ දක්වනවනම්, මෝහය දුරු වෙන්න අර්ථ දක්වනවනම්, ජීවිතයේ දෘෂ්ටි සංකල්ප වචනවලින් නිදහස් වෙන්න යම් කිසි කෙනෙක් අර්ථ දක්වනවනම් ඒ තමයි නිවැරදිම අර්ථය. එහෙම නැත්නම් අරය කිව්ව එක මේක, මෙයා කිව්ව එක මේම කියලා වචන දෙකක් එක තැන තියාගෙන නිකන් දුක් විඳින්න ඕනේ නැහැ. ඒ වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ, වචනයෙන් අපිට පෙරෙන දේ. වචනය හරහා අපේ හිතට දැනෙන දේ වැදගත්. වචනේ වැදගත් නැහැ. ඒ වගේම මිනිස්සෙක් ජීවිතේ කතා කරන දේ නෙමෙයි වැදගත් වෙන්නේ, කතා කරන දේ තුල කුළු ගන්වන දේ, එකතු කරන දේ. ජීවත් වෙනවයි කියලා මිනිස්සු කොස් ගස් වගේ ඔය හැමෝම එක වගේ ජීවත් වුණාට මිනිස්සුන් ඇතුලේ තියෙන දේවල් වෙනස් නේ. මිනිස්සෙගේ ජේෂ්ඨත්වයේ ශේෂ්ඨත්වයේ සිල්වත්කම ගුණවත්කම නැනවත්කම ඔක්කොම සතහන් වෙන්නේ අර ඇතුලේ තියෙන ගුණේ, මානසික ගුණේ. නැත්නම් ඉතින් මිනිස්සු හැමෝම එක වගේ. ඒ වගේ වචනත් එක වගේ, ඒ වචනේ එකම වගේ වුණාට ඒ මිනිසාගේ තුල තියෙන අධ්‍යාත්මික බලය ඒ වචනයට කවලා මිශ්‍ර කරලා එකතු කරලා දෙනකොට ඒ වචනේ වෙනම බලයක් හැදෙනවා. එහෙනම් ඉතින් කාට හරි මේ බණ ටිකක් පාඩම් කරගෙන කියන්න පුළුවන්. දැන් මේ ඕගොල්ලෝ නොදන්න කිසිම වචනයක් කිව්වද මම නෑ. දන්න වචන ටික කියන්නේ මේ රටේ ඉන්න සියලුම පඬිවරු, ලෝකයේ ඉන්න පඬිවරු, දාර්ශනිකයෝ අපි නොදන්න වචන හැම කියනවද නෑ. ඒ වුණාට ඒ වචන තුල ඒගොල්ලෝ කුළු ගන්වන දේ, එකතු කරන දේ වෙනස්. ඒ නිසා ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ වගේ අපේ දෘෂ්ටිය තුල, සංකල්පය තුල කුළු ගන්වන දේ, දර්ශනය තුල එකතු වෙන දේ වැදගත්. තමන් එකතු කරගෙන තියෙන දර්ශනය තුල දිගට ගමන් කළොත් තමන්ට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? මාවතක්නේ, පාරක්නේ, ඔය පාරේ දිගටම ගියොත් එහෙම තමන්ට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා තමන් බලන්න. අවසානයේ සැනසෙල්ලක් තියෙනවද? සැනසෙල්ලක් නැද්ද? කෙලවරක් තියෙනවද? කෙලවරක් නැද්ද? රහතුන්ටත් රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ශරීර සීතල උෂ්ණ දැනෙනවා, කුසගින්න දැනෙනවා, අතීතයක් දැනෙනවා, අනාගතයක් දැනෙනවා, වර්තමානයක් දැනෙනවා, සිතවිලිත් පහළ වෙනවා. ඒත් ඒ හැම දෙයක් දිහාම අන් අයගේ වාහන නේද කියලා බලාගෙන ඉන්නවා වගේ වැඩක්. ඔබ පාරට ගියාම කොච්චර වාහන තියෙනවද? ඒ ඔක්කොම අපි අනුන්ගේ වාහන කියලයි සලකන්නේ. තමන්ගේ වාහනයට දක්වන කලබලයක්, උනන්දුවක්, ඕනකමක්, උපාදානයක්, සැලකිල්ලක් ඔබට තියෙනවද අනුන්ගේ වාහන කෙරෙහි? නැහැ නේද? කොටිම කියනවනම් නැගලා යන බස් එක අපි නැග්ගා, මගදී ගැටුණොත් ආයෙ වෙන බස් එකකට නැග්ගාවා. ආවට පස්සේ අපි හිතනවද අර බස් එක හදාගත්තාද දන්නේ නැහැ, මග කැඩුනා. අපි වාහනේ කාව, ඒගොල්ලෝ අපි හොඳින් ගෙනල්ලා දැම්මා. දැන් මේ බස් එක දිගටම ගියත් දන්නේ නැහැ. දැන් ඔයත් කල්පනා කර කර ඉන්නේ මෙතන ආපු බස් එක ගැන. නෑනේ. ඇයි අතහැරලා? හේතුව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, ඒක අනුන්ගේ. අනුන්ගේ බස් එකක්, ඒක ගැන මට හිතන්න පුළුවන් අයිතිය නෑ. ඒකේ හිතන්නේ අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ට. අන්න ඒ වගේ රහතුන් වහන්සේලාට අනුන්ගේ වාහන වගේ, ඔයත්තන්ට අනුන්ගේ වාහන ගැන දැනෙන දේ තමයි තමන්ගේ අධ්‍යාත්මය තුළ ක්‍රියාත්මක වෙන සියලුම ක්‍රියාදාමයන් ඔස්සේ වේදනාවක් නැහැ. සුඛ වේදනාවක්වත් දුක්ඛ වේදනාවක්වත් උපේක්ෂා වේදනාවක්වත් මමත්වයෙන් ගත්ත ස්වરૂපයක් නැහැ. නමුත් ඔබ තමන්ගේ වාහනේ වගේ තදින් අල්ලගත්ත දෙයක්. සාමාන්‍යයෙන් තමන්ගේ වාහනයක් කියලා ඕනම කෙනෙක් ටිකක් තදින් අල්ලගෙන පොඩ්ඩක් අල්ලගෙන සාඩම්බර භාවයක් එක්ක ඒක තියෙනවා. ඒක කවුරු ගත්තත් ඒක එහෙම ස්වභාවයක් තියෙනවා. කාලඟක් තියෙනවා. ඒක ලොකු වාහනයක් තියෙන කෙනත් එකයි, පොඩි වාහනේ තියෙන ත්‍රිවිලර් මිනිස්සයත් එකයි. බයික් එක තියෙන කෙනාට ඒ බයික් එකත් එකයි. ඒකත් වටන්න දෙන්නේ නැහැ කාලහරි. මේව කරා. ඉතින් ඒ වගේ උදාහරණයක් ගෙනල්ලා මම පෙන්නන්නේ. එහෙම නැහැ රහතුන්ට බැඳීම් නැහැ අනුන්ගේ වාහන වගේ දකින්නවා. පුහුදුන් කෙනා අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, අතීත, අනාගත, වර්තමාන ඔක්කෝම මම 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 මාගේ 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 මගේ ආත්මය මේවා සියල්ල මා කැමැති පරිදිම පිහිටත්වා, කැමැති පරිදි නතු කරගත යුතුයි කියලා මමත්වයක් ඇති වෙනවා. එතකොට ඇති වෙන්නේ මොකන්ද? විශාල අවධානමක්, අවධානයක් සමග තමන්ට ඇති වෙනවා ලොකු හිරිහැරයක් මනස තුළ. මොහොතකට හිතන්න ඔය තියෙන පාර යන වාහන ඔක්කොම තමන්ගේ වුණා නම් මොනතරම් කරදරයක් වේද හිතට? අයි මම වගේ කියන්න ඕනේ හැම දෙයකටම. තමන්ගේ නේන නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ පාර දෙපැත්තේ ගෙවල් බලාගෙන යනවා. මේ කිසි ගයක් ගැන අපිට කිසි හැඟීමක් නැහැ. ඇයි ඒ? ඒ ගෙවල් අපේ නෙමෙයි. හැබැයි ওই ගෙවල් අතරේ ඔබේ ගයක් තිබ්බනම් මේ යන ගමන නිකන් යන්නේ නැහැ. පොඩ්ඩක් පොඩ වෙලා බෙද්ද ගහක් හරි උගුල්ලන් දොරවල් බලලා මකුළු දෙල් කඩලා යන්නේ. ඒක ස්වභාවික ක්‍රියාවලියකෙම ඒ කාරණේ පෙන්වන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. මානසික උපාදානයේ තියෙන රටාව ස්වභාවය. ඒ නිසා මම කිව්වා නොඇලුණු සිතයි ඇලුණු සිතයි අතර ඇති වෙනස අල්ලපු ගෙදරයි තම ගෙදරයි අතර ඇති වෙනස වගේ කියලා. පුතඥයා හැම දෙයක්ම තමන්ගේ ගේ හා සමානව ග්‍රහණය කරනවා. අතහැරපු උත්තමයෝ සියල්ල අනුන්ගේ දේවල් හැටියට ග්‍රහණය වෙන්නේ. අනුන්ගේ දේවල් හැටියට ග්‍රහණය වෙනවා කියලා කියන්නේ ග්‍රහණයක් වෙන්නේ නැහැ. ඒ නිසා වේදනාවල් ඇති වෙන්නේ, කැක්කුම් ඇති වෙන්නේ, තරහ, කේන්ති ඇති වෙන්නේ ඇතුළෙන්ම නැහැ. මනස තරහ යන්නේ නැහැ. මම යම් යම් නීතිපති පාටි තියෙනවා, පිළිවෙලවල් අපි හදා ගන්න ඕන නිසා යම් යම් කරුණු කිව්වට මට තරහ යන්නේ නැහැ. සර වචනයක් සහ තරහයි කියලා කියන්නේ ඒක දෙකක්. ඕනනම් ඕනතරම් මේ සමාජ ලෝකේ පුජ්‍යලයෝ ඉන්නෝ, ඉතාම දේශ සහගත තරහ පුජ්‍යලයෝ ඉන්නෝ, හරිම කරුණාවන්ත වචන කතා කරනවා. ඉතාම භයානකයි, අදහා ගන්නත් බෑ. හරිම කාරුණික වචන කතා කරලා ඒ නිසා මේ කටින් කතා කරන වචනේ නෙමේ තරහයි කියලා මැනගන්න ඕන. හදවතේ තියෙන කාරණේයි. ඒ නිසා හිතේ තියෙන කාරණේ තමයි කෙනෙක්ගේ හොඳ නරක මනින්නේ. මූණවත් කටේ තියෙන දේවල්වත් මූණේ තියෙන දේවල් මේවා පිටින් තියෙන දේවල්වත් නෙමේ. හදවත පවිත්‍ර වෙන්න ඕන, පිරිසුදු වෙන්න ඕන, ගුණගරුක වෙන්න ඕන, යහපත් වෙන්න ඕන, දැහැම් වෙන්න ඕන, සාන්ත වෙන්න ඕන, සත්‍යගරුක වෙන්න ඕන, එහෙම හදා ගන්න ඕන. එහෙම නැත්තම් අපායයි. තමන්ට හදා ගන්න පුළුවන්. තමන් අකුසල සිත් ප්‍රතික්ෂේප කරන තරමට අකුසල සිත් ඈත් වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන තරමට, සද්ධර්මයේ මෙනෙහි කරන තරමට, සද්ධර්මයේ ගලපා බලන තරමට සද්ධර්මය ඔබ තුළ වර්ධනය වෙනවා. නිසා අපේ පින්නතුන් මේ ලෝකයේ ලැබිච්ච ඉතාම දුර්ලභම වටිනම කාරණය අදාද තේරුම් ගන්න උත්සාහ කරන්න, මතවාද වලින් අයින් වෙන්න. මේ ධර්මය ගැනවත් මතවාදයක් ඇති කරගන්න එපා. නේ මොනවද මතවාද? බෞද්ධ මතවාදය, ක්‍රිස්තියානි මතවාදය, මුස්ලිම් මතවාදය, හින්දු මතවාදය, ජෛන මතවාදයට අනුව මේමයි කියලා නෙවෙයි රූපවාහිනී නාලිකාවන් වල කට්ටි කතා කරන්නේ නේ. මේක බෞද්ධ මතය, මේක අපේ ආගමික මතය. මේක මොකද පින්වතුනි මතවාද? සත්‍ය දර්ශනය මතවාද වලින් තොරයි. කිසිත් මතවාද නැත. මතවාදයක් කියන්නේ දැනුමක්, සැකයක්, විචිකිච්ඡාවක්, තමන්ගේ නොවන දෙයක්, තමන්ගේ දෙයක් හැටියටම කතා කරන්න පුළුවන් ආර්ය භූමියට පත්වෙච්ච කෙනෙකුට. එහෙම නැත්නම් අනිත් සියලු දෙනාම කතා කරන්නේ අනුන්ගේ මතය. දෘෂ්ටි වලින් තොර වූ සීලය තමා තුළ පිහිටියොත් වෘත්ත පද ප්‍රකෝටි සිය ගානක් සමාදන් වූ පුජ්‍යලයකට වඩා ශ්‍රේෂ්ඨයි. නිත්‍යින්ත අනුපගම්ම සීලවා දර්ශනයෙන් සම්පූර්ණ, දර්ශනයෙන් පූර්ණත්වයට පත් වී දෘෂ්ටි වලින් තොර වුණු සීලය තමාගේ ජීවිතය තුළ පිහිටියොත් එය තමයි ආර්ය සීලය, බුදුහාමුදුරුවන්ගේ සීලය, අරහත් සීලය එකයි, මාර්ගඵලලාභී සීලය එකයි. ඒක කෝටියක් ප්‍රකෝටියක් සංවර සීලයට වඩා වැඩගත්. එතකොට ආර්ය ශ්‍රාවකයෙක් ළඟ තිබ්බොත් අටසිල් සමාදන් වෙච්ච කෙනෙක්, අටසීලය විතරක් තියෙන කෙනෙක් ඒක හරියට මහා පෘථුවිය නම් ආර්ය ශ්‍රාවකයා, අර අටසීලය විතරක් තියෙන උපාසකයා වැලි ඇටයක් ගන්නට වැටෙනවා. ඒ තරම් දුර්වලයි. මොකද එයාට අටසීලයට බැහැනේ, සසර අපායෙන් වළක්වන්න. සංසාර ගමන ඒකාන්ත කොටම සනසිලි භාවතට යොමු කරා. දුක් පීඩා හිතේ ඇති වෙන දේවල් අවම කරන්න, අඩු කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ප්‍රතික්ෂේපය කියන එක එන්නේ නැද්ද ජීවිතේ? ප්‍රතික්ෂේපය කියන එක තියෙනවා. වැරද්ද හා හරි දේ මොකන්ද කියන එක ඕනම කෙනෙක්ගේ ජීවිතේ තියෙනවා. සත්‍ය අවබෝධ වෙච්ච ජීවිතයකත් තියෙනවා, සත්‍ය අවබෝධ නැති ජීවිතයකත් තියෙනවා. මෙයා වැරද්දක් කරනවා කියන එක තේරෙනවා. අපිට පාරේ මහා මාර්ගයේ ගමන් කරද්දී වැරදි පැත්තෙන් ධාවනය කරගෙන වාහනයක් ඉස්සරහට ආවොත් අපි කියනවා පුඤ්ජලයා වැරද්දක් කළේ කියලා. මුල් දර්ශන සම්පත්තියේදී අර වෙනදා තරහ යනවට විතර වෙනද බැහැලා ගිහිල්ලා ගහන මට්ටමේ කෙනෙක් හිටියන කාර්කේ ඉඳලා වචන දෙකක් කියලා බැනලා යන මට්ටමට හැදෙනවා. කාර්කේ ඉඳගෙන බැනලා යන මට්ටම කෙනෙක් හිටියන ඔහොම තමයි ඉතින් මේ ලෝකයේ කියලා පුංචි වචනයක් කියලා යනවා.
පුංචි වචනයකුත් කියලා යන මට්ටමේ හිටියනම් කිසිම වචනයක් නොකිය සද්ද නැතුව යනවා. ඒක තමයි හොඳ. එක මහත්මයෙක් මගේ ධර්මදේශනා CD ටිකක් එහෙම අරගෙන ගියා. හාමුදුරුවන්ට මේවා ටිකක් මම මේ විකුණලා මුදල් ගෙනල්ලා දෙන්නම් කියලා මහත්මයෙක් අරගෙන ගිහිල්ලා, ඉතින් එතුමා මේ මාස ගානක්ම නෑ, මාස 6ක් 7ක්ම මගේ ළඟ දුරකථන අංකය තිබුණා. මේ ඉතින් එයාත් එක්ක කතා කර කර ඉන්න ගමයි එක ළමයෙක්, එයාගේ මිත්‍රයෙක් කිව්වලු, මේ මම දැන් රුපියල් 1000 ගානක CD පොතුත් අරගෙන ඇවිල්ලා තියෙනවා නේද? ඔව්. අර හාමුදුරු කතා කරේවත් නැද්ද? ඔව්, ඒක තමයි, කතා කරේවත් නැහැ ඒ හාමුදුරු කිව්වලු. ඊට පස්සේ ඒ ළමයට කියනවලු, කතා නොකරපු එක ගැන හාමුදුරුව මට, මං හාමුදුරුව කෙරෙහි තිබුණු පැහැදීම තවත් වැඩි වුණා කිව්වා. තවත් වැඩි වුණේ කිව්වලු. ඒ මොකද මේ කතා නොකිරීම ගැන එච්චර පැහැදීමක් ඇති වුණේ නෑ හාමුදුරුවන්ට. මේ ටික ගැන ලෝභයක් තිබ්බනම් කෝවර සල්ලි ටික වාසුන්නේ ගෙනල්ල දුන්නද කියලා අනිවාර්යෙන් මේ මාස 5ක් 6ක් ගත වෙච්ච වෙලාවේ අහනවනේ. එහෙම කතා නොකිරීම මගේ පැහැදීම දෙගුණයක් කළාද? ඒ මිනිස්සයම ඇවිල්ලා කියපු දේ මම මේ කිව්වේ. හැබැයි ඉතින් ඒ මිනිස්සයාට මේ අනේ හැමදෙරේ මට සනීප නැති වුණා, මේක කාටවත් මට දී ගන්න බැරි වුණා කියලා අර ගෙනියපේ වාය ගෙනල්ලා දීලා ගියා මාස 6කට පස්සේ. නමුත් එහෙම කිව්වා. ඒ නිසා අපි ධර්මය බෙදා දීමයි, ඒවයි මුදල් පරමාර්ථ, ඒව මේවත් ලබා ගැනීමයි. මුදල් පරමාර්ථ තියෙනවා, මට නිකම් වැඩ කරගන්න බැරි නිසා අර CD ගන්න ගියාම CD කාර්යයට දෙන්න ඕන, CD දෙන්න ඕන, කවර මුද්‍රණය කරන්න ගියාම ඒ මනුස්සයට එහෙත් දෙන්න ඕන. ඉතින් අර ඒ වගේ ප්‍රායෝගික දේවල් සඳහා යමක් එකතු කරගන්නවා, ඒ වගේම ඒ වගේ නිල්ලා ආයි දෙනවා, ආයි වැඩ කරනවා මිසක් මේ මට නම් මොකක්වත්ම ඕනේ නැහැ. වැඩක් කරන්න ඕනනේ. දැන් මට බස් එකේ ගියාම මේ මනුස්සයට මම ආර්ය ශ්‍රාවකයෙක් නිකන් කියන්න බැරි නිසා, ත්‍රිවිලර් මනුස්සයට මම මේ හාමුදුරු කෙනෙක් නිකන් අරයි යන්න කියන්න බැරි නිසා ප්‍රායෝගික දේවල් වලට ඒව සම්බන්ධ කරගන්නවා මිසක් ඒ මාත් එක්ක මගේ ජීවිතෙත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉතින් ධර්මයේ දකින ඕනම කෙනෙකුට එයා දකිනවා මේ ලෝකේ අවශ්‍යතාවල් සහ ආසාවල් කියන්නේ දෙකක් කියලා. ඉතින් අවශ්‍යතාවල් ටික සම්පූර්ණ කරගන්නවා, ඒවා පිළිවෙලට කර්මනාකරණය කරගන්නවා, ඉතිරි කරගන්නවා, සුරක්ෂිත කරනවා, ඊ දේවල් වලට. ඉතින් ඕක නෙමෙයිනේ අදාත හැරීම කියලා පෙන්නන්නේ. මේ නිකන් පිටින් දන් දෙන්න දන් දෙන්න දන් දෙන්න කියන එකනේ. පිටින් දන් දෙන්න නෙමෙයි තියෙන්නේ, මනසින් සියල්ලම අතහරින්න. ටිකක් දන් දෙන්න නෙමෙයි, සියල්ලම දන් දෙන්න මනසින්. දන් දෙන්න කියලා කියන්නේ කාටවත් දෙන්න කියන එක නෙමෙයි, අතහරින්න. කාටවත් දෙන්න උවමනා නැහැ. මේ ලෝකේ තියෙන සියල්ල මට අයිති නැහැ කියලා තේරුම් ගන්න. මම මේ මගේ අයිතියක් කියලා හදාගෙන තියෙන්නේ. කොටින්ම කියතොත් මට වෙන කෙනෙක් හරි වෙන වස්තුවක් වෙන දේපලක් නෙමෙයි, මම මේ දරාගෙන ඉන්න මේ ශරීරය කියන නාමයේ ඉඳලම අයිති දෙයක් නෙමෙයි. කෙස් ගහ නියපොත්තේ ඉඳලම අයිති දෙයක් නෙමෙයි. ඊළඟට මේ ශරීරයම මට අයිති දෙයක් නෙමෙයි නම් හිතෙන් අහලා බලන්න, තව ශරීරයක්, තව කෙනෙක්, තව පුජ්‍යලේ, තව දේපලක්, තව මහ පොළොවක් මට අයිතිද? නැහැ. ඒ නිසා සියල්ලම මනසින් අතහරින්න කියලා කියන්නේ මනසත් අතහරින්න ඕන. මනස කියන එක තමයි සියල්ලම අල්ලගත්තා කියන එක තියෙන්නේ. සච්චේතනා චේතෝ විමුක්තියටපත් වෙන්න ඕන. චේතනාව නැති වෙන්න ඕන. චේතනාව කියන්නේ මොකක්ද? චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියන වචනෙකුත් අහලා තියෙනවනේ. චේතනාව නැහැ. සිතුවිල්ල තියෙනවා. රහතුන්ටත් සිතුවිල්ල තියෙනවා. චේතනාව නැහැ. නිරෝධ සමාපatti ඉන්න වෙලාවට මුකුත් නැහැ. නමුත් අනිත් වෙලාවට සිතුවිලි තියෙනවා. සිතුවිලි කියන ඒවා මම සඳහන් කරන්නේ එලාම් එකක් වගේ කියලා. මාවද ඒක කියන්නේ එලාම් එකක් තියෙනවා. එලාම් තියෙනවා කියන්නේ කොහොමද? පහඩ අවදි වෙන්න ඕන කියලා එලාම් එකක් තියෙනවා. එතකොට එලාම් එක වදින වෙලාවට. එතකොට සිතුවිල්ලක් කියන්නේ අපිට දවසට එලාම් එකයි දෙකයිද අපි හිතේ තියන්නේ? නෑ. දහස් ගානක් තියන්න වෙනවා. හා? මෙතනින් නැගිටිට පස්සේ කොච්චර දේවල් තියෙනවද? ඒ එලාම් ටික ඔක්කොම තියාගන්න වෙනවා. ප්‍රධාන වශයෙන් සහ අනු වශයෙන්. එතකොට සිතුවිලි කෙනෙක් තුල නැති වෙන්න ඕනද? නැති වුණොත් එහෙම මනුස්සයට මුකුත් කරගන්න බැරි වෙලා යනවා. සිතුවිලි තිබ්බට කමන්නේ අනුන්ගේ වාහන වගේ. පාර යන වාහන වගේ සිතුවිලි තිබුණා. පාර යන වාහන අපිට කරදර යන්නේ නැහැ. හැබැයි නිකමත් ගැටලුව ඒ වාහන ටික ඔක්කොම ඔබේ උනාන. නතර කර කර හයි කොහෙද යන්නේ කියලා. කොයිද මේ වාහනේ මේ වෙලාවේ ගෙනියන්නේ? ඔක සර්විස් කළාද තියෙන්නේ? ටයර් ගෙවිලා නේද? දැන් අපි සර්විස් කළාද දන්නේත් නැහැ. ටයර් ගෙවිලාද දන්නේත් නැහැ. ඔක කැඩේද දන්නේත් නැහැ. හැපේද දන්නේත් නැහැ. කොහේ යයිද දන්නේත් නැහැ. ඕනික. අපේ වුණා නะ නතර කරලා අහන කොයිද ගෙනියන්නේ මේ වෙලාවේ කියලා තියෙන. එයයි ලෝකේ තියෙන පරම සත්‍ය. ඒක ජීවමාන කරගන්න ගැඹුරින් ධර්ම මනසිකාරයේ යෙදෙන්න. ඒ වගේම තමා තුළ මේ මහ පොළොවට ඇද දමන ගතිය, ඇද බැඳලා තියෙන ගතිය තියෙනවද බලන්න. නුවණ වැඩෙන්නේ නැත්නම් ඔළුවට තෙල් ටිකක් හරි දාලා කල්පනා කරන්න පුරුදු වෙන්න. ස්නායු ආකාරීත්වය අඩු වුණාම කොච්චර කල්පනා කරන්න උත්සාහ කළත් කල්පනා වෙන්නේ නැහැ. ඉතින් මම මේ සත්‍යයන් තේරුම් කරගන්න කාලේ මේ ඔළුව පල්ලෙහාට දාගෙනත් ඇඳේ ඉඳගෙන මේ බණ ඇහුවා. මොකද මොලේට ලේ බහැලුවත් මොලේ වැදෙයි කියලා. නම් මං කියන්නේ එහෙම කරන්න ඕනේ කියන කතාවක් නෙමෙයි. මං කරපු උත්සාහය. ඈ අර ව්‍යායාම එහෙමත් කළා පුරුද්දක් තිබුණ නිසා ඔළුවෙන් හිටගෙනත් කල්පනා කළා. මේ බණ අහනවා මොලේට ලේ බහලා කකුල් දෙක හරියට තියෙනවා මොලේට එනවනේ. එතකොට නැත්නම් මේක ඉච්චර ගැඹුරු නම් මේක ඇයි මට තේරෙන්නේ නැත්තේ? සියල්ල තේරිලා හරි කොහෙන් හරි පොඩි අණුවක් හරි තිබුණොත් නෑ, තේරෙන්නේ නෑ. අනිත් ඔක්කොම නෑ. ඒ වුණාට එක අණුවකින් එක දෙයකින් එයා බැඳිලා ඉන්නවා. ඒත් එතකොට සත්‍ය අවබෝධ වෙන්නේ ඒ අණුවත් කැඩුනොත් තමයි, නැති වුණොත් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒක නිසා කියනවා අශේෂ විරාග නිරෝධෝ. විරාගය කියලා කියන්නේ බැඳීම. මේ රාගය කියන්නේ බැඳීම, විරාගය කියන්නේ නොබැඳීම. අශේෂ කියන්නේ ඉතුරුවක් නැතුව බැඳීම් වලින් නිදහස් වෙන්න ඕනේ. කියන්නේ කුඩා බැඳීමක්වත් නැහැ. අධ්‍යාත්මික වශයෙන් කිසිම දෙයකට සත්‍ය අවබෝධය සමග ගැඹුරු මනසේ, කියන්නේ පිටින් මනසේ තියෙන ඒ දේවල් ප්‍රායෝගික අවශ්‍ය කරන දේවල් නිසා ගැඹුරු මනසේ නැහැ කුඩා බැඳීමක්වත්. ඒ නිසා චිත්ත පාරිශුද්ධත්වය මනෝ සංවර සීලය එතන පිහිටනවා. ඒ ගති පුරුදු එහෙම ජීවිතය තුළ තියෙනවා. ගති පුරුදු තියෙනවා. ඒ ගති පුරුදු ක්‍රමානුකූලව අඩු වෙනවා, සංසිඳෙනවා රහත් භූමියට වගේ යනකොට. ඒ වාක් විලාශය, ක්‍රියා විලාශය යම් යම් පුරුදුතාවයල් තිබුණොත් ඒත් එහෙම තමයි. දැන් පොඩි කාලේ ඉඳලා වං අතින් ආහාර අනුභව කරන්න පුරුදු වෙච්ච කෙනෙක් මහාන වෙනවා. මහාන වුණත් වං අතින් අනුභව කළයි රහත් වෙනවා. රහත් වුණත් වං අතින් අනුභව කළයි. ඒ වෙනස ඇති කරන්න බෑ. ඊට පස්සේ මේ ලෝකෝත්තර සත්‍යයට පත් වුණාට පස්සේ ලෝකෝත්තර සමාධිය කියන්නේ මොකක්ද කියන එක අඳුනගන්නවා. ඊළඟට ලෝකෝත්තර සමාධිය වැඩි වීම තුලින් ඒගොල්ලෝ සකුදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵලවලට පත් වෙනවා. ලෝකෝත්තර සමාධිය අඳුනගන්නතුරු පළවෙනි මාර්ගඵලයට පත් වෙනතුරුම තියෙන විදර්ශනා ධූරය, භාවනා ධූරයක් නැහැ. ලෝකෝත්තර සත්‍ය අවබෝධයෙන් පස්සේ භාවනා ධූරය. මෙත්තායි භික්කවේ චේතෝ විමුක්තිය, චේතෝ විමුක්තිය පහළ වෙන ලෝකෝත්තර සත්‍ය. චේතෝ විමුක්තිය කියන්නේ යමකට තියෙන ආසත්ත බව, සිතුවිල්ලෙහි මගේ බව තමයි චේතනාව කියලා කියන්නේ. ඒ කියන්නේ කුසලා කුසල බරවීම, කියන්නේ පෞපින් වශයෙන් සුඛ වේදනා වශයෙන් දුක් වේදනා වශයෙන් බරවීමක් තියෙන මේ චේතනාව කියන්නේ ඒකයි. ඒකට චේතනාව මිශ්‍ර කළාම තමයි අර මං කිව්වේ මගේ වාහනේ වෙන්නේ, මගේ ඉඩම වෙන්නේ චේතනාවේ. දැන් ඔබේ ඉඩම ඔබ අල්ලගෙන ඉන්නේ කොහොමද? ඔප්පුවෙන්ද? චේතනාවේ. ඔප්පුවෙන් ඇලීම එහෙම තිබුණා වේ. ඒක මං කියන්න දෙන්නේ කියලා කාටවත්. චේතනාවෙන් ඇලීම නැති කරගන්න. එතකොට චේතෝ විමුක්තිය ඇති වෙනවා. කිසිම දෙයකට චේතනාවෙන් ඇලෙන්නේ නැහැ. එතකොට කර්මක්ෂය කළා. කර්මපතයකට එන්නේ නැහැ. චේතනාව මිශ්‍ර කරලා කළොත් නේ කර්මපතයකට එන්නේ. සරල උදාහරණයක් ගන්න පුළුවන්. පුංචිම දරුවෙක්, පොඩි දරුවෙක් අවුරුදු කියන්නේ මාස 6 7 8 දරුවෙක් පොඩි බුදු පිළිමයක් හදලා එයා ඒක දුන්නොත් අතර එයා ඒකිනුත් සෙල්ලම් කරයි. හැබැයි චේතනාවෙන්ද නැහැ. චේතනාවෙන් නෙමෙයි. දන්නේ නැහැ. සමහරලාට පුංචි කූඹුවෙක් හරි දැක්කොත් එහෙම අතින් ගහලා ගහලා තල්ල දායි. චේතනාවෙන්ද නැහැ. පෞසිද්ධ වෙනවද? පෞසිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් හිතාමතා මෙයා මාව කෑවා, තරහා ගිහිල්ලා එහෙ මෙහෙ කළා, මෙයාට විපතක් කරන්න ඕන, මෙයාව මරලා දාන්න ඕන කියලා මරලා දාන මට්ටමට ලොකු වුණාම නම් හරි. එතකොට හරි. හැබැයි නිකම්වත් හදාගනින් දන්නේ නැහැ පව් කරන මිනිස්සු. මම මේක පවද්ද කියලා දන්නේ නැහැ. ඕ මලා කියලා මරන පටන් ගනින් දන්නේ කුකුල්ලෝ එහෙම. ඈ චේතනාවෙන් නෙමෙයි මම මැරුවේ, නිකම්ම මැරුවේ කියලා. කපටිකම් කරන්නත් පුළුවන් නැහැ. ඒ වුණාට හිතට කපටිකම් කරන්න පුළුවන් කම නැහැ. මදුරුවෙක් එහෙම වැව්වහම ඕම් මං චේතනාවෙන් නෙමෙයි මෙන් ගහනවා කියලා ගැහුවා. දැන් ওই මදුරුවෝ හිතලා හිතලා මරණ වැඩකුත් තියෙනවා. එහෙම නැත්තම් ඉබේට අත වැදින හොස් කාලේ මරණ ස්වභාවෙන්නුත් තියෙනවා නේද? පිහදානුගුණයෙන් මං කියන්නේ මදුරු ඇති කරන්න කියලා කාටවත්. මදුරු මරන්න කියලා කියන්නේ නැහැ. ඒ වයින් සුරක්ෂිත වෙන්න වැඩපිළිවෙළවල් හදා ගන්න ඕන. හුණු කරපොත්ත උනත් එන්නේ ඉඩ හසර තිබුණොත් නේ ඒ තැන්වලින් එන්නේ නැති වෙන විදියට දැල් ගහලා ඒ මේ හදා ගන්න උන්ට වාදීලා මරලා නිකන් පව් පුරව ගන්න නැතුව මේක ගෙදරකින් දානගෙන ආවා. ඒකේ තිබුණ කරපොතු අඬුව වගේ. මට ඒ ගෙදර දාන්නත් එක්ක එපා වුණා. මොකද කියලා බලනකොට අර ඒ ගෙදර අර මේ කරපොත්තෝ මැරෙන්න මේ ඔබ දානවා. හුණු කූරු ගහනවනේ හැමතැනම අඳිනවා. උන් ඒව කාලා මැරෙනවා. ඒවත් එක්ක කරපොත්තගේ අලුත් එහෙ මෙහෙ විසි වෙනවා. ඉතින් ඌලගේ ගැලවිලා. ඉතින් ඔය ඉඳලා හිටලා ඒ වගේ අඬු දෙක තුනකුත් හම්බ වෙනවා ඉතින්. ඉතින් ඒ නිසා ඒ වගේ සත්ත්ව මරන්න එපා. ඉතින් ඔය හූනෝ හේ මෙහෙ ඉන්න අපේ ස්ථානේ අපිටත් ඔය යම් යම් අලාභ පවා කරන විදුලි මේවයි අස්සේ රිංගල උන් මැරෙලා විදුලිය වැදිලා. ඒ වුණත් ඉතින් අපි නිතරම හිතන්න පුරුදු වෙනවා මොකද්ද? මම එන්න කලින් ඕගොල්ලන්ගේ පරම්පරාවේ අය මේ හරිය ජීවත් උනේ. ඉතින් ඔයාලටත් මේක ආයිති. මයිදන් මගේ පන්සලේ විතර හූනු නැතුව ඇති කොහෙවත්. හැම තැනම හූනෝ ඉන්නවා. ඔව්. ඉතින් මේ හූනන්දු වහම මුකුත් කරන්න හරි මෙහෙ යන්න එපයි කියලා කිව්වොත් එහෙම මට මොකක්වත් ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. මොකද නිතරම අඬනවා. යම් යම් දේවල් තියෙනවා ඒවයි නැහැ කියන්න බෑ. එයාගේ සංවේදී ශක්තිය වැඩි. සූනම් තියෙන අපේ මිනිස් ආකර්ෂණ බලයන්, චිත්ත ආකර්ෂණ බලයන්, නිමිති බලයන්, යම් යම් දේවල් සත්වයන්ට කීමේ හැකියාව තියෙනවා. එයා හරි මේ ලයිව් සතෙක්නේ, සජීවි සත්වයන්, සතුන් සජීවි මිනිසාට වඩා. මිනිසා ප්‍රෝඩාකාරීනේ, කපටි බුද්ධියක් තියෙනවා. සතාට එච්චර කපටි බුද්ධියක් නැහැ. දැන් හේව මොකුත් නැහැ. එයාගේ ඇති වෙන දේ එයා ඕන තැනක ප්‍රදර්ශනය කරනවා. බුරන් හිතුවා නම් බිරුවා, කන හිතුවා නම් හපා කියලා. එච්චරයි සජීවී. ඒ වගේ අර සජීවී බුද්ධියකට එවලෙම දැනෙන චිත්ත තරංග තියෙනවා, ස්වභාව ලක්ෂණ තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. අපි සමහරලාට ඒවා මේ බාර ගන්න නැති එක තමයි ප්‍රශ්නේ. මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා දන්නේ නැති නිසා සකයි. මොත් හරියට සජීවී ඥානය කියන එක අවදි කරගත්තට පස්සේ ඒ සජීවී ඥානය තුලට පහළ වෙන ස්වභාවික සජීවී දේවල් ඇත්ත. ඒව බොරු නෙමේ. වෙනස් වෙන්නේ නැහැ. නමුත් පවතිනවා නම් ඒ පවතින විදිහටම අධ්‍යාත්මික සිතට තේරෙනවා ඒක ලෝභ ද්වේෂ මෝහ නිසා නෙමෙයි. ලෝක ක්‍රියාත්මක වෙන යම් සිද්ධාන්තයක් පෙර දැනෙන්න පටන් ගන්නවා. මලක් කරනවා. තමා තුළ හොඳ කර්ම බලවේග තිබුණොත් හොඳ පැත්තට තමම ඉබේම ඇදගෙන ඇදිලා යනවා. නරක බලවේග, නරක ශක්තියන් තිබුණොත් කෙනෙකු නරකට ඇදගෙන යනවා. ඒ නිසා චේතනාව පැහැදිලි වීම, පිරිසුදු වීම වැදගත්. චේතනාව නිරුද්ධ කිරීම ඊටත් වඩා වැදගත්. සාමාන්‍ය ජීවිතයේ චේතනාව පැහැදිලි කරගෙන ජීවත් වීම වැදගත්. චේතනාව නිරුද්ධ කළොත් ඊටත් වැදගත්. ඒ චේතනාව නිරුද්ධ කරන්නේ ඕන වැඩක් කරන්න නෙමෙයි. චේතනාව නිරුද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම පුජ්‍යල ජීවිතයේ තිබෙන ක්ලේශ තත්වයන් නැති කරලා සම්පූර්ණ නිදහස ලබන. ඒක අනුක්‍රමයෙන් තමයි වඩා වර්ධනය වෙලා යන්නේ. මුලින් දර්ශන ශක්තිය, ඊළඟට භාවනාමය වශයෙන් ඒ ලෝකෝත්තර සමාධිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේම ලෝකෝත්තර වශයෙන් වැඩිලා තියෙන්නේ. ඒ වැඩිච්ච දේ භාවනාමය වශයෙන් වැඩෙනවා. වඩනකොට ඒ කෙලෙස් නැති, පීඩා නැති, චේතනා කර්ම නැති, අතීත අනාගත වර්තමාන නැති, රැය දහවල නැති, සුඛ දුක්ඛ උපේක්ෂා නැති, විතරාග, විත දෝෂ, විත මෝහ, අවේදීත, සැනසිලිදායක ඒ මහත්ඵල මහානිසංස උත්තුංග කුසලය, උත්තුංග චිත්ත බලය ලෝකෝත්තර සමාධිය තමා තුළ පහළ වෙනවා. ඒක සංඥාවක් නෙමෙයි, ඒක වචනයක් නෙමෙයි, ඒක සමාධියක් නෙමෙයි, ඒක කරුණක් නෙමෙයි, ඒක කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. ඒක කාටවත් වචනයකින් කුළු ගන්වලා අන්න හවල් තැන තියෙනවා උතුරේ දකුණේ වමේ දකුණේ උඩ යට සරස තියෙනවායි කියලා කියන්න බෑ. අහවල් වර්ණයෙන් හැඩයෙන් නමින් යුක්තයි කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසාම තමයි විශිෂ්ට ඥානයෙන් මේක තේරුම් කරගන්නේ. ඇත්තෙන්ම අපිට මේ නිවන ඔප්පු කරලා පෙන්නන්න කිව්වොත් එහෙම බෑ, ඔප්පු කරලා පෙන්නන්න බෑ. එයාදිනු අපිට කරන්න බෑ, ඒක තහවුරු කරලා පෙන්නන්න බෑ අඥානයෙකුට. ඥානවන්තයෙකුට හෙන්නන්න පුළුවන්, අඥානයෙකුට බෑ. මොකද අඥානයට සමහර වෙලාවට මේ ඇත්තක්ම වුණත් එයාගේ ඉස්සරහ ගෙනල්ලා තිබ්බොත් අඥානය ඒක ඒක නෙමෙයි කියන්න තිබ තියෙනවා. ඒසා වටිනාම සම්පත ප්‍රඥාවයි. ප්‍රඥාව දියුණු කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනසෝ මනසිකාරයයි ධම්මානුධම්මපටිපත්තිය. ධම්මානුධම්මපටිපත්තිය කියන්නේ මේ කයින් හසුරවන මේ බිම්බලන් යන උඩ බලන් යන කතන්දර නෙමෙයි, දෘෂ්ටිය සංකල්පය වගේ දේවල් හදා ගන්න ඕන. මනස ධම්මානුධම්මපටිපත්ති කරන්න ඕන. ඕනනම් සද්ධර්මය අවබෝධ කරගෙන මේ ඔලිම්පික් තරගාවලියට දුවන්නත් පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ගැටලුවක් වෙන්නේ. ඒ නිසා අපේ පින්නතුන් අර අධ්‍යාත්මික සංවරයතාවේ ඉඳලා බාහිරයට එන්න බැලුවනම් හරි. සිත කය වචනේනේ සංවර වෙන්න ඕන ක්‍රමේ පිළිවෙල සිත කය වචනේ. කය වචනේ සිත නෙමෙයිනේ, සිත කය වචනේ. අධ්‍යාත්මයේ ඉඳලා ඉන්න පිටට. එතකොට ඒක සත්‍යවාදී. දැන් කරන්නේ කට්ටිය එකන වෙන පිට ඉඳලා ඇතුළට යන්න. පිට ඉඳලා පිට සංවර කරගෙන ඊළඟට වචන සංවර කරගෙන තෙරපගෙන හිත ඉඳලා නිසා මුලින් ආරම්භ වෙන්න ඕන හිත. ඕනම කෙනෙක්ගේ වැදගත්කම තියෙන හිතේ තියෙන දේ තමයි. හිතේ තියෙන දේ පිරිපුන් දෙයක් නම්, පාරිශුද්ධ දෙයක් නම්, පැහැදිලි දෙයක් නම්, තමන්ට සැනසිල්ල දනවන සුවය දනවන දෙයක් නම් ඒක හොඳයි. හැමතිස්සෙම තමා තුළ තියෙන අඩුව කුමක්ද කියලා බලන්න, මේ ලෝකයෙන් නිදහස් වීමට තියෙන බාධාව කුමක්දයි සොයන්න. පිට බලන්න එපා. පිට කාගේවත් කවුරුවක් කතා අලුතෙන් දෙයක් කියයි අලුතෙන් දෙයක් කියයි කියලා කියන්න එපා. එකම නිර්වාණ රසය යුක්ත මේ කරුණු ටිකම තමයි අපි හැමදාම විවිධ ස්වරූප වලින් කියන්නේ. ස්වරූපේ වෙනස් වුණාට කරුණ වෙනස් වෙන්නේ නැහැ. සමහර අය කියනවා ගිය මාසෙට වඩා මේ මාසෙ හොඳයි නේ දේශනාව. ඊයට වඩා හොඳයි නේ අද දේශනාව. ඉතින් අපිට hina. අපිට hina යන්න, මට hina යන්න නැහැ. නමුත් ඒ කාරණේ තුල තියෙන ඒ අඥානකම, يعني ඊයේට වඩා අද දෙයක් කිව්වයි කියලා හිතෙන්නේ තේරිච්ච විදිහ. ඉතින් කමන්නේ ඊයට වඩා අද මොනව හරි ඉගෙනගෙන තියෙනව නේද කියලා සතුටක් දැනෙනවා. නමුත් ඊයට වඩා දෙයක් අද දේශනා කරේ නැහැ කියලා මම දන්නවා. ඒ නිසා කට අරගෙන බලාගෙන ඉන්න එපා හෙට අලුත් දෙයක් කියයි හෙට අලුත් දෙයක් කියයි කියලා. නැහැ, ඒක මම කියන්නේ පින්නතුන් මේ ධර්ම සංඛාරයට වැටෙන්නේ නැතුව ධර්ම ගවේෂණයට යන්න කියන කාරණේ මතක් කරන්න. සමහර අනතුරුකින් කියන්නේ ධර්ම සංඛාරයට වැටෙනවා. ඉතින් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් කොහෙන් හරි පටලවාගෙන කෑ ගහනවා අර පොඩි ළමයි වගේ තමයි. ඉතින් පොඩි ගාලේ ඉන්න පොඩි ළමයි කටු ඉත් එක හරි බඩලුනාම එයාට ඒක අරගන්න තේරෙන්නේ නැහැ. නිකන් කෑ ගහනවා. ඉතින් පොඩි ළමයි තමයි අධ්‍යාත්මික වශයෙන් ගත්තහම. ඉතින් පටලවාගෙන කෑ ගහන්න නැතුව අර අලුත් කාරණයක් අහන්න ඕනේ කියන අදහස පැත්තකට දාලා, ඒ කියන්නේ අහන්න එපයි කියන එක නෙමෙයි, අහන්න අර සංකල්පය නැති කරන්න. බනහන තරමටම තමයි සත්‍ය අවබෝධය වෙන්නේ. නමුත් අර සංකල්පයේ විතරක්, ඒ සංකල්පයට පමණක් ආසත්ත වෙලා ඉන්න එපා. අලුත් දෙයක් කියයි. මේ කියපු දේ හරය බලන්න යන්නේ නැහැ. අර හරක් වගේ තමයි. උන්ගේ මෙහා පැත්තේ වැටේ තනකොළ කොච්චර නිල් පාටද තිබ්බත් ඌට ඊට වඩා පොඩ්ඩක් කොළ පාටට පේනවලු අල්ලපු වැටේ. ඌ හොම්බ දාලා කන්නේ එහා පැත්තේ තියෙන වැටේ නේද? ඈ? සමහර ඒ වගේ මේ අර අදට වඩා තේරුම් ගත්ත දෙයට වඩා හෙට දෙයක් එහා පැත්තේ තියෙනවයි කියලා හිතන්න එපා. අද තියෙන දේ, අද කියපු දේ හරියට තේරුම් අරගත්තද කියන ප්‍රශ්නය ගොඩනගන්න. සමහර මහත්තුරුත් එහෙමයිනේ. තමන්ගේ නෝන කොච්චර ලස්සනම අර එහා පැත්තේ අල්ලපු වැටේ ගෙදර වැඩකාරි දිහා හොරෙන් බලනවා වැටේ තාප්පෙන් ඉස්සෙලා. එහෙම කරනොත් මන් දන්නේ නැහැ සමහර අය කියන කතා. ඒ කියන්නේ අර හරකගේ ගතියම තමයි ඒක. තමන්ගේ වැටේ තියෙන දඩකොල නිල් පාටට පේන්නේ නැහැ. ඈ අල්ලපු වැටේ තියෙන තනකොල පොඩ්ඩක් කොළ පාටට පේනවා. ඒ නොසෑහෙන කමේ දින ගුණය. ඒ නිසා අර ලද පමණින් සතුටු වෙනවා කියලා කියන්නේ මේ ඇති කියලා හිතන ඒවා නෙමෙයි. ඒ ලබාගත් දෙහි තුල තියෙන හරය අත්දකින්න ඕන, භුක්ති විඳින්න ඕන. ඒකයි ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්තම් ඉතින් දියුණුවක් වෙන්නේ නැහැ ලද දෙයින් සතුටු වුණොත්. විශේෂයෙන් ධර්ම ගමනේ යද්දී අද දෙයින් සතුටු වෙන්නේ පහකට වඩා හෙට වර්ධනයක් අධ්‍යාත්මය තුල බලාපොරොත්තු වෙන්නේ. තමන්ට තේරෙනවා තමන්ගේ ලෝභ ද්වේෂ මෝහ නිවෙන තරමට තමන්ගේ සංවරය, දර්ශනය, ශක්තිය ඇති වෙනවා. ඊළඟට තමන්ට පුළුවන් හොඳම දාණය තමයි මිතුරන්ට යහල් ඕනම කෙනෙකුට හොඳ දෙයක් නේද සද්ධර්මයේ දානය කිරීම. එක්ක යොමු කිරීම, එක්ක නැත්තම් තමා විසින් මේගොල්ලන්ට අනුශාසනයක් කිරීම. මේගොල්ලන්ගේ ජීවිතයේ අලෝභ ද්වේෂ මෝහයට ඇති කරගන්න උදව්වක් කිරීම. අද ගෙවල් වල තියෙන මොකන්ද? ගෙවල් වල දෙන්නේ ඉතින් මස් මාළු කෑම දානෙ. අරක්කු සිකරක් දානේ කොහෙද යන්නේ? ඇති ප්‍රතිඵලය මොකන්ද? පැය හතරයි බඩේ තියෙන්නේ, ඉවරයි. ඕක මට කිව්වේ හිඟන්නේ කෙනා හැමදාම ඔය භාවනා මධ්‍යස්ථානෙක ඉඳී මගේ මිනිස්සයට ඔය කිරිපිටි සීනිත ඒගොල්ල ලොකු බෑග් එකක් හදලා දෙනවා. මේ මිනිස්සයා ඇත්තෙන්ම මේ පිළිකා රෝගියෙක්. ගෙඩි පිළිකා හැදිලා හැම තැනම ගෙඩි දැක්කහම හරි දුකටපත් වෙනවා දැක්කහම. ඉතින් මේ මිනිස්සු හැමදාම පින් දීලා වැඳලා අඬලා යනෝ මේ මිනිස්සුගේ අසරණකම කියලා. මං ඉස්සරර එහෙම රස්සාවක් කරගෙන සතුටින් හිටියේ කියලා කියනෝ මේ. ඉතින් ඒ නිසා ඉතින් මං දවසක් හිතුවා මේ මිනිස්සයට මේව දීලා වැඩක් නැහැ, මං දන්න සද්ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන කියලා. එහෙම අනුශාසනයක් මං කළා විනාඩි 45ක් හිඟන්නේක් වෙනුවේ. ඒ මිනිහයා කියනවා අපි හිඟන්නුනේ හාමුදුරුවෝ අපිට කවුරු බන කියන්නේ නැහැ කිව්වා. එනිසා ඔබ වහන්සේ අපිට බන කිව්වා. ඉතින් ඒ පොරේ මිනිහයා ප්‍රකාශ කළා මේ අද දුන්නු දේ දීර්ණේ වෙලා යන්නේ හැමදෙරනේ. වෙනද ඔබ වහන්සේ ලබා දුන්නු දේ ඒක සුමානෙන් සතියෙන් ඒව කාල බීලා ඉවර වෙනවා. අද දුන්න දේ ජීවිතේ පුරාම තියෙවි මට කිව්වා. ඒ මනුස්සයා මම හිතන්නේ ජීවිතේ මොනවා හරි විශේෂ දෙයක් ඒ මනුස්සයාගේ ජීවිතය තුලින් දැනුණා. ඒකට හේතුව වේගය එහෙම ඇති වෙන්නත් හේතුව හොඳට හිටපු මනුස්සයෙක් අසරණ වෙච්ච කෙනෙක්. ඒ වගේම බුද්ධිය ඥානය තිබිච්ච කෙනෙක්. එමත් තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේම තමන්ගේ ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව පුදුමාකාර දුක්ඛ සත්‍යයක් ප්‍රඥාවෙන් නෙමෙයි ප්‍රායෝගිකව ජීවිතය අත්විඳින කෙනෙක්. ඒ නිසා එල්ලෙන්න වැලක් නැතුව මැරෙන්නත් බරුව ජීවත් වෙන්නත් බරුව ඉන්න මිනිස්සෙක්. ඉතින් එහෙම එකේ ඉතින් මේ මිනිස්සෙට විශාල අර පටාචාරාවට වගේ ලොකු බලයක් හට ගන්නවා. මේ සත්‍ය අවබෝධ වෙන මිනිස්සෙගේ ජීවිතේ යම් කිසි සුවයකට පරිවර්තනය වුණා. මේකෙත් තියෙන එක එක සුව දැනෙන අවස්ථා ගණනාවක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා ලෝකෝත්තර ධර්මය යනු මෙයයි කියලා හඳුනා ගැනීමම ජීවිතයට විශාල සහනයක් ඇති කරගන්න අවස්ථාවක්. ඒකක් ඊළඟට ඇති වෙනෝ ලෝකෝත්තර සත්‍ය පරමාර්ථ වශයෙන් අවබෝධ කර ගැනීමේ අවස්ථාව. ඒ කියන්නේ ලෝකෝත්තර සත්‍ය මෙයයි පමණක් නෙමේ, ලෝකෝත්තර සත්‍ය තමන්ගේ ආත්මය හා ජීවය වෙලා ධර්මය හා මම යන දෙදෙනා දෙදෙනෙක් නොවන විදිහට ධර්මය හා මම කියන්නේ එක් අයෙක් හැටියට ලෝකයේ පෙනෙන සත්‍ය අවබෝධය ඇති වෙනවා. ඊළඟට ඒක සමාධි වශයෙන් වැඩෙන සත්‍ය අවබෝධය වෙනවා. ඊට පස්සේ නිරෝධ වශයෙන් වැඩෙන සත්‍ය අවබෝධය වෙනවා. ඒ වගේ සත්‍ය අවබෝධ ගණනාවක් තියෙනවා. ඒ හැම පියවරකදීම අපි නිවනට තමයි ලං වෙන්නේ. දැන් අපි සිරිපාද යන්න ගියාම අපිට අවස්ථා කීපයක් තියෙනවා විශාල ගිමන් හරින නේද? හැරමිටි පාන, ඉදිකටු පාන, එහෙම කියලා එක එක තැන් තියෙනවා, සිද්ධාන්ත තියෙනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ එක තැනකට ගියාම සිරිපාදෙට අපි ලං වුණා කියලා. ඒ වගේ අපි සැනසෙල්ල පැත්තට කුමන හරි පියවරවල් වලින් ලං වෙනකොට දේශකයෙක් හැටියට අපිට තියෙන්නේ පින්වතුන් ගැන සන්තෝෂයක්, සතුටක්. ඒ කියන්නේ මිනිස්සෙක් නිවෙනවා, හැබැයිම නිවෙනවා කියන ආරංචිය අපිට දැනෙනවා නම්, අපිට කියනවා නම් ඒක ගොඩාක් වටිනවා. ඒ නිවීම සිද්ධ වෙන්නේ මගේම දේශනාවේ ශක්තිය පමණක් නිසා නෙමෙයි, ඔබ මුල ඉඳලම ඔබේ ප්‍රඥාව දියුණු කරගත්ත ආකාරය නිසා, ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලාගේ නොයෙකුත් අනුශාසනාවල් වලින් ඇති කරගත්ත ධර්මඥානීය අනුශාසනාව නිසා, ඒ වගේම මෙහෙන් අහපු කරුණු කාරණාවල තියෙන කාලාන්තරයක් තිස්සේ අහන කරුණු කාරණාවල තියෙන බලය නිසා, ඒ වගේම මේ මොහොතේදී අපිට ප්‍රායෝගිකව ඒ හසු වෙන ඊට අදාළ කරුණත් නිසා කියන මේ කරුණු කාරණා සියල්ල ඒක රාශිය වීමෙන් තමයි කෙනෙක් තුළ සත්‍ය අවබෝධ වෙන්නේ. ඇත්තටම අද ඔබ සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ ගෞරවය ඔබට මුලින්ම අයන්න උගන්වපු ගුරුවරයා ළඟටම යනවා. ඒක හැමෝටම බෙදිලා යන දෙයක්. ඒ නිසා මොකද ඒ අයන්න නැත්තම් කොහොමද අපි මේක අහන්නේ නේද? ඒ නිසා හැමෝටම බෙදලා යනවා. තමාගේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන විශේෂයෙන්ම ඒ වගේම කල්යාණ මිත්‍රත්වය හා සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන හැමෝටම මේක අයිති වෙන සත්‍යයක්. ඇත්තෙන්ම කියනවා නම් තේරුම් ගත්තේ සත්‍ය හැටියට එක දෙයයි, කිසිම දෙයක් අයිති නැහැ කියලා. කිසිවෙකුට අයිති නැහැ. නමුත් ඒ පරමාර්ථය ඒ ලෙස ඒගොල්ලන්ට දැනුණට ඒගොල්ලෝ මේ ලෝකේ තියෙන දේවල් නාඳුනන කෙනෙක්වත්, ඒව ප්‍රතික්ෂේප කරන කෙනෙක්වත්, පිළිකුල් කරන කෙනෙක්වත්, විවේචනය කරන කෙනෙක්වත්, යුතුකම සහ පැවැත්ම, කළ යුත්ත සහ නොකළ යුත්ත, කතා කළ යුත්ත හා නොකළ යුත්ත පිළිබඳව මන අවබෝධයක් තියෙන කෙනෙක් විකෘතියක් වෙන්නේ. ඒ දේවල් මනාව ඊටත් වඩා හොඳින් මව්පිය සැලකිලි, ස්වාමීන් වහන්සේලාට තියෙන ගෞරවය, ක්‍රමවත්ව සහ විධිමත්ව සහ පිළිවෙලකට විද්‍යාත්මකව කරන කෙනෙක් බවට පත් වෙනවා. දානයක් දෙනවයි කියලා වුණත් අර බොරු වැඩ කරන එකක් නැහැ. ඒක ක්‍රමවත්ව සහ වැදගත්ව පිළිවෙලට කරන්න ඕන. යුතුකමක් ඉෂ්ට කරනවයි කියලා වුණත් ඔය මොනෝ හරි ගෙනියන එකක් නැහැ. අම්මට මොනව හරි අවුරුද්දට ගෙනියන්න ඕනේ කියලා සුපර් මාකට් එකට ගිහිල්ලා මොනව හරි බෑග් එකේ දාගෙන යන එකක් නැහැ. ඒ දේ වුණත් විධිමත්ම කරයි. දැන් අපි බලන්න ඕන මොකද මේ චීස් බටර් ඒවා මේවා මේ සෙමන්ටින් ටිකක් දාගෙන ගිහිල්ලා දෙන එකද තියෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමවත්ව මේ මොහොතේදී අම්මගේ තාත්තගේ ජීවිතේට මොකද්ද ඕන ප්‍රායෝගිකව? එයාට ලෙඩට බෙහෙත් ගන්නද ඕන? එහෙම නැත්නම් එයාට ආසාවක් උනන්දුවක් තියෙන්නේ මොන වගේ පින්කමක් කරන්නද, මොන වගේ දෙයක් කරන්නද, මොන වගේ ආකාරයකටද, ඒව ගැනයි සැලකිලිමත් වෙන්නේ. ඉතින් අන්නේ නිසා අන්නේ විද්‍යාත්මක නුවණ ඇති වෙනවා. ඒකට කියන්නේ කාලේන දානන්දේති කියලා. අවශ්‍යතාවයේ බල්ල මොකද්ද කියලා කියනවා. දැන් පේන්නේ පන්සල් වල නේද කිරිපිටි පැකට්, සීනි පැකට් ගොඩව ගහනවා. හැමෝම පිටි පැකට් එකක් අරන් ඇටක් කරන්නේ මං කියන්නේ උග අරන් යන්න එපා කියන එක නෙමෙයි. ක්‍රමවත්ව කරන්න. ඒක තනි හාමුදුරු ඉන්න තැන කෙහෙ ගෙඩි ඈවරියක් අරන් යනවා. ලොකු වයින් ලොකු පුවාල හාමුදුරු වල දන්නේ මේ දවසට එක ගානේ වළඳුවත් අවසාන ගෙඩිය පරවෙනවා. මේ කෙහෙ ගෙඩි ඈවරිය තියෙන ගෙඩි ප්‍රමාණය බෑවලුවාම නේද? ත්‍යාගයට එයා තේරුම් ගන්න හරි වෙන ප්‍රායෝගික අවශ්‍යතාවය. මට සල්ලි නම් තියෙනවා ලොකුවට ඕන ඇවරියක් ගින්න දෙන්න පුළුවන්. මොකද ප්‍රායෝගික தත්ත්වය මේක මෙපමණ ප්‍රමාණවත් හාමුදුරුවන්ට. ඒකේ අනිත් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා. ඕකේ හිල ගෙඩිය නෙමෙයි. ඉතින් දාන ටිකක් මදි වෙන වෙලාව නේද? එතෙන්දී අපි ඒක තේරුම් ගන්න ඕන. මේ මොහොතේදී කොහොමද, මේ මොහොතේදී කොහොමද, මේ මොහොතේ වැඩි ඕනද, මේ මොහොතේ අඩු ඕනද, කොහොමද කියන්නේ. ඒව විද්‍යාත්මක වෙනවා. මහත්මයා කෙරෙහි හරි දරුවෝ කෙරෙහි හරි සලකන දේ විද්‍යාත්මක වෙනවා. දරුවන්ට කරුණාව දක්වනවායි කියලා සමහර අම්මලා තාත්තලා කට්ටියක් ඉන්නවා. ඕනම දෙයක් හා පුතා යස් හොඳයි වැඩේ. හෑ මොකද වෙන්නේ දරු? කවසක හරි මංකොල්ල කාර්ය වෙනවා. එහෙම වෙන්න බෑ. කරුණාව කියලා කියන්නේ සමහර ඒවා සැරබැර තරවටු කිරීමද කරුණාවට අදාළ වෙනවා. මෛත්‍රියට අදාළ වෙනවා. ඒවත් අපි තේරුම් කරගන්න. ඒ නිසා ඔයත්තන්ට මේ හොඳ වචන, මිහිරි වචනම කතා කරන දැන් කතා කරන හාමුදුරුවරු කරුණාවේ කියලා හිතන්න එපා. මෙහෙම කතා කරගෙන යද්දි යංගසි මොහොතකදී ඕගොල්ලොන්ගේ හිත රිදෙන්න යමක් කියනවා වෙන්න පුළුවන් අපි. ඒකදී තේරුම් ගන්න, ඒකදී වටහා ගන්න. කරුණාව යනු හැමතිස්සෙම හිත සන්තෝෂෙන් තියෙන කෙනා නෙමෙයි. නිවැරදි මාර්ග උපදේශය සහ මගට ඔයත්තන් යොමු කරවන කෙනා තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ, කරුණාවන්ත කෙනා වේ. එහෙමනම් අද දේශනාව මෙතකින් අවසන් කරනවා. ඔබ හැමදෙනාටම ශ්‍රී සද්ධර්මය, පරම සත්‍යය, ජීවිතයේ යථාර්ථයේ නිවන අවබෝධ කරගන්නට භාග්‍යයක් වේවා, වාසනාවක් වේවා, ධෛර්යය ලැබේවා, ශක්තිය ලැබේවා, තිබෙන නීවරණ ධර්ම බාධක දුරු වේවා. හැමදෙනාටම ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.